හොඳයි එහෙමනම් ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සෙනසුරාදා දවසේ ධර්ම සාකච්ඡාවත් සමගයි අපි එකතු වෙලා තියෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි අපි මෙතෙන්දී විශේෂයෙන්ම යෝගාශ්‍රමීය කතිකාවත එහෙම නැත්නම් දිනචරියාව මතක් කරගන්නවා. ඊට පස්සේ ධර්ම සාකච්ඡාව සඳහා මාතෘකාවක් සපයා ගන්නවා සංගීති සූත්‍රයෙන්. ඉතින් අද රැස්වලා ඉන්න මේ සියලු දෙනාටම ඉතින් මේ සඳහා එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. පූජනීය ලකුසානාංශයේ සේනාසනයෙන් පිටතට වැඩම කළා තියෙන නිසා අද අපිට කාලයකට පස්සේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා ධම්ම සුබද්ද සාමින් වහන්සේට ආදර නියමිත යෝගාශ්‍රමීය කතිකාවත හෝ දිනචරියාව ඉදිරිපත් කළා වැඩසටහන ආරම්භ කරන්න කියලා.
අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත දෙවනි කොටස. සිතේ පරිවර්තනය ඉතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දෙනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාළුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාල තරුණයන් හාද රහස්සි නොබිනිය යුතුය. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන් වත්හුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූහේන් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය. සල්ලේඛං අච්ච ජන්තේන අප්පමත්තේන භික්ඛුනා කප්පියේහින කාතබ්බා ආමිසත්තාය ලෝලතයි යූහේන් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බෝමලු අමදමින්ද ගඳදුම් මල් පහන් ඈදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් ඇඟ අල්ලා ආදර නොදැක්විය යුතුයි. අන්‍යයන්ට බාධා ඇතිවෙනසේ නොහැදෑරිය යුතුයි. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත්ය යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතු. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතු. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝ භන්තේ වංන රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝ භන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනුහෙයින් සීලාභරණය මෙමුත් නානා ප්‍රකාර අංගභූෂණ පරිෂ්කාර භූෂණාදිය නොකළ යුතුයි. අත්ත කිලමතානු යෝගයට අයත් වන කෂ්ඨවෘත්ත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යයත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුයි. බැහැර ගමන් නැවැත්විය යුතුයි. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසන්තානයේ වැටීමටද හේතුවන හෙයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩන කර්මස්ථාන හා රකිණා ධූතාංගාදිය ආචාර උපාධ්‍යාදීන්ටමුත් සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතු. න භික්ඛවේ කේනචි පරියායේන ජාතුරූප රජතං සාධී තබ්බං යයි වදාළ බැවින් රන්රිදී මිලමුදල් පිළිගැනීම, මුදල් සම්මාදම් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම, අරමුදල් පිහිටුවීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිලමුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතු. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුන් ඉදිකිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරු පත්කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතු. නැවතී සිටින තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතු. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනොත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශපත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනොත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු. ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත අරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතු. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතු. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතු. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතු. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන්වන දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණුවා ගත යුතු. යෝගාශ්‍රමීය කතිකාවත නිමි.
හොඳයි, එතකොට අපි මතක් කරගත්තේ යෝගාශ්‍රමීය කතිකාවත. ඊට පස්සේ අද දවසේ ධර්ම සාකච්ඡාව සඳහා මාතෘකාව සපයා ගන්නවා අපි මේ දිනවල දීඝනිකායේ පාතික වග්ගයේ එන සංගීත සූත්‍රයෙන්. ඉතින් මම නැවතත් ධම්මසුබද්ද සාමීන් වහන්සේට ආරාධනා කරනවා සංගීත සූත්‍රයේ අදට නියමිත කොටස ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකාය පාටික වග්ගයේ සංගීත සූත්‍රයේ පංචක නිපාතය 410 පිටුව. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන පංච ධම්මා සම්ම දක්ඛාතා තත්ත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන කතමේ පංච. ඇවැත්නි, දන්නා දක්නා අරහත්තු සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංච ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද, බොහෝ කලක් සිටිය හැකි වන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර පංච ධර්ම කෙනෙක්ද යත්? පුනච පරං ආවුසෝ භික්ඛුනෝ නහේව කෝ සත්තා ධම්මං දේසේති අඤ්ඤතරෝ වා ගරුඨානිකෝ සබ්‍රහ්මචාරී නාපි අතාසුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන පරේසං දේසේති නාපි අතාසුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරෝති අභිචකෝ යතාසුතං යතා පරියත්තං ධම්මං චේතසා අනුවිත්තක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛේති යථා යථා ආවුසෝ භික්ඛු යථා සුතං යථා පරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති යථා තථා තථාසෝ තස්මින් ධම්මේ අත්ථ පරිසංවේදීච හෝති ධම්ම පරිසංවේදීච තස්ස අත්ථ පරිසංවේදිනෝ ධම්ම පරිසංවේදිනෝ පාමුජ්ජං ජායති පමුදිසත්ස පීති ජායති පීති මනස්ස කායෝ පස්සම්භති පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති ඉදං චතුත්ථං විමුක්තායතනං තවද අනෙකෙකි. ඇවැත්නි, ශාස්ත්‍රුතෙමේ හෝ ගුරුතන්හි හෝ කිසි සබ්‍රහ්මචරුවෙක් හෝ නොම දහම් දෙසයි. ඇසූ පරිදි, පුහුණු කළ පරිදි ධර්මයේ විස්තරයෙන් අනුන්ට නොද දෙසයි. ඇසූ පරිදි, පුහුණු කළ පරිදි ධර්මය විස්තරයෙන් නොද සජ්ජායනය කෙරෙයි. වැලි ඇසූ පරිදි, ප්‍රගුණ කළ පරිදි ධර්මය සිතින් පුනපුනා කල්පනා කෙරෙයි. පුනපුනා විමසයි. පුනපුනා සිතින් සලකා බලයි. ඇවැත්නි, ඇසූ පරිදි, පුහුණු කළ පරිදි ධර්මයේ යම්සේ පුනපුනා සිතින් කල්පනා කෙරේද, පුනපුනා විමසාද, පුනපුනා සිතින් බලාද, එසේ එසේ හෙතෙමේ ඒ ධර්මයෙහි අරුත් දැනගන්නේද, පෙළ දැනගන්නේද වෙයි. අරුත් දැනගන්නා, පෙළ දැනගන්නා ඔහුට සතුට උපදී. සතුට වූ ඔහුට ප්‍රීතිය උපදී. ප්‍රීතියට පැමිණි සිතත් ඔහුගේ නාමකය සංසිඳෙයි. සංසුන් නාමකය ඇත්තේ සුව විඳි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ සතරවන විමුත්‍යායතනය එක කරන්න තියෙන ස්වාමීන් වහන්ස.
හරි. එතකොට අද අපිට මේ විමුක්තායතන පහෙන් එකක් තමයි අද විශේෂයෙන්ම කරන්න තියෙන්නේ විමුක්ත ආයතන පහක් ගැන, ඒ කියන්නේ හිත නිදහස් වීම ගැන, හිතේ ඒකාග්‍රතාවයක් පහළ වෙලා ඊට පස්සේ ඒක කොහොමද හිතේ විමුක්තියක් පිණිස, චේතෝ විමුක්තියක් පිණිස පාවිච්චි කරන්න කියන එක තමයි මූලික වශයෙන් කතා කරන්න තියෙන්නේ. ඒතකොට විමුක්ත ආයතන පහක් ගැන මේ සංගීති සූත්‍රයේ අනෙත් එක අංගුත්තර නිකායේ පංචක නිපාතේන විමුක්ත ආයතන සූත්‍රවලත් ඒතකොට විමුක්ත ආයතන පහක් කතා කරනවා. ඒ එකක් තමයි අද අපිට විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. දැන් මේකෙදිම කලින් විමුක්ත ආයතන ගැනත් කෙටියෙන් එනවා. පුනිච පරං ආවසෝ බික්කු න හේවකෝ සත්තා ධම්මං දේසේති අඤ්‍යතරෝවා ගරුට්ඨානිකෝ සබ්‍රහ්මචාරී. ඒ කියන්නේ දැන් මේ අවස්ථාව වෙනකොට පළවෙනි විමුක්ත ආයතනේ නෙමෙයි මේ කතා කරන්නේ. පළවෙනි විමුක්ත ආයතනේ එන්නේ එක්කෝ භාග්‍යතුන් වහන්සේ ධර්මයන් දේශනා කරනවා. එහෙම නැත්නම් අනිකුත් ගෞරවනීය ස්වාමින් වහන්සේ කෙනෙක්, සම්බ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙක් ධර්මයන් දේශනා කරනවා. එතකොට ඒ ධර්මය අහගෙන ඉන්න මේ අවස්ථාවේදී හිත නිදහස් වෙන්න පුළුවන්, චේතෝ විමුක්තියක් ඇති වෙන්න පුළුවන්, හිතේ తాවකාලික විමුක්තියක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි පළවෙනි අවස්ථාව වශයෙන් සඳහන් කරන්නේ. ඊට පස්සේ අනිත් එක කියනවා නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්තාරේන පරේ සන්දේශේති. දැන් එතකොට මෙතෙන්දි බණ අහනවා නෙමෙයි බණ කියනවා. තවත් කෙනෙකුට තවත් පිරිසක් ඉදිරියේ තියාගෙන යම් අවස්ථාවකදී ධර්මයක් දේශනා කරනවා. ඒකට ඒ දේශනා කරද්දී විස්තර සහිතව විභාග සහිතව ඒතර තමන් ධර්මයේ දේශනා කරනවා. තමන් ධර්මයේ දේශනා කරන අවස්ථාවේදී හිත නිදහස් වෙන්න පුළුවන්, චේතෝ විමුක්තියක් ඇති වෙන්න පුළුවන්, පඤ්ඤා විමුක්තියක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාව දෙවනි විමුක්ත ආයතනයේ වශයෙන් සඳහන් කරනවා. ඊට පස්සේ නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්තාරේන සජ්ජහයං කරෝති. සජ්ජහයනය කරනවා. ඒ කියන්නේ අනුන්ට දේශනා කරනව නෙමෙයි, තමුම්ම වචනයෙන් සජ්ජහයනා කිරීමක් කරනවා. පිරිත් කියනවා වගේ, එහෙම නැත්නම් අපි පොතක් මේ කටපාඩම් කරනවා වගේ ඒක වචනයෙන් නැවත සජ්ජහායනා කරනවා. වචන උච්චාරණය කරමින් කටයුතු කරද්දිත් මුක්ත ආයතන ශීර්ෂයෙන්, ඒ කියන්නේ හිතේ නිදහස් වීමක්, චේතෝ විමුක්තියක්, తాවකාලික නිදහසක් ඇති වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි මුක්ත ආයතනේ හඳුන්වලා දීලා තියෙනවා. ඒ තුන නෙමෙයි දැන් මේ වෙලාවේ කතා කරන්නේ. දැන් ඔන්න හතරවෙනි එක වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අතර මේ සංගීති සූත්‍රයේ දිනම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා විමුක්ත ආයතන සූත්‍රවලදී. අනුත්තර නිකායේදී කෙලින්ම බුදුරජාණන් වහන්සේම මේ කරුණු දේශනා කළා තියෙනවා. ඒතර මේ හතරවෙනි මුක්ත ආයතනයේදී සඳහන් කරන්නේ අපිජකෝ යථාසුතං යථා පරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති. දැන් එතකොට දැන් මේ අහපු ධර්මයක් දැන් මේ වෙනකොට යම් අවස්ථාවකදී අහපු ධර්මයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහපු ධර්මයක් වෙන්න පුළුවන්, උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගෙන් අහපු ධර්මයක් වෙන්න පුළුවන්. අත අද කාලේ හැටියට අපි තුමු පොතකින් පතකින් දැනගත්ත, ඉගෙනගත්ත, කියවපු ධර්මයක් වෙන්නත් පුළුවන්. මේ කොයිම ආකාරයකින් යම් හෝ ක්‍රමයකට සුතමේ ඥානයක් දැන් උපදවගෙන තියෙනවා. දැන් ඒකේ මේ චින්තාමේ ඥාන මට්ටම තමයි ඇත්තටම අද මේ විමුක්ත ආයතන ශීර්ෂයෙන් කතා කරලා තියෙන්නේ. යථා සුතං යථා පරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේ. ඉතින් හොඳට විමසලා බලනවා. ඒ ඔස්සේ හිතලා බලනවා. ඒ ඔස්සේ කල්පනා කරලා බලනවා. අනු විචාරයේදී තව තව එතනම හිත රඳවලා එතනම තව තව පරිශීලනය කරනවා. එතනම හොඳට විචාරශීලීව කල්පනා කරනවා. මනසානුපෙක්ඛති තවදුරටත් නුවණ මෙහෙවලා කල්පනා කරලා බලනවා. තථාතථාසෝ තස්මින් ධම්මේ අත්තපටි සංවේදීච හෝති ධම්මපටි සංවේදීච. දැන් එතකොට එහෙම පොඩ නැවත නැවත විමසා බලන්න අර ඒ ධර්ම කොටසේ තියෙන අර්ථ හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ඒවට තමන්ගේ හිත යන්න පටන් ගන්නවා. ඒකේ තියෙන අර්ථය වැටහෙනවා, ඒකේ තියෙන හේතුඵල ඥායන් වැටහෙන්න ගන්නවා. අර තස්ස අත්තපටි සංවේදිනෝ ධම්මපටි සංවේදිනෝ පාමුජ්ජං ජායති. ඒතොර මෙහෙම කරගෙන යනකොට ඔන්න හිතේ එක්තරා අන්දමක පුංචියට පටන් ගන්නවා ප්‍රමෝදයක්, සතුටක්, අරුණ ප්‍රීතියක් හට ගන්නවා. ඒක දැන් ඉස්සරහට යනවා. පමුදිතස්ස පීති ජායති. ඒතොර එයාගේ හිතේ දැන් ප්‍රමුද්ධිත භාවය නැත්තම් ඒ අරුණ ප්‍රීතිය ලාවට පටන් ගත්තේ සරල සතුට තව තව වර්ධනය වෙලා අර තව තව හොඳට ධර්ම වැටහෙන්න ධර්ම තුල හිත පිබිදෙන්න ධම් කරුණු තව තව තමන්ට තේරෙන්න අන්න තව තව මේ ප්‍රීතිය වර්ධනය වෙනවා. ප්‍රමුදිත භාවය, සතුට, ඒක වර්ධනය වෙලා ඊළඟට ප්‍රීති මනස්ස කායෝ පස්සම්පති. කයත් ඔන්න සැහැල්ලු වෙනවා. ඊළඟට හිතත් සැහැල්ලු වෙනවා. හිත දැන් කොහොමත් ප්‍රමුදිත භාවයකින් තියෙන්නේ, සතුටකින් තියෙන්නේ. එතකොට කයත් සැහැල්ලු වෙනවා, හිතත් සැහැල්ලුයි. පස්සද්ද කායෝ සුඛං වේදේති. එතකොට මේ කය සැහැල්ලු වෙච්ච අවස්ථාවේදී දැන් කායික සුවයක් මානසික සුවයක් තියෙන. සුඛිනෝ චිත්තං සමාධියති. ඒ බඳු පරිසරයක තමයි ඔන්න හිතේ ඒකාග්‍රතාවයක් හටගන්නේ. ඉදන් චතුත්ථං විමුක්තායතන. එතකොට මෙන්න මේක හතරවෙනි විමුක්තායතනයේ වශයෙන් දේශනා කළා තියෙනවා. එතකොට එකතකින් මෙතන අපිට හරි ලස්සන මේ හේතුඵල දහමක් වතුර ගන්න පුළුවන්. දැන් අපි හුඟක් වෙලාවට හිත නිදහස් කරගන්න, චේතෝ විමුක්තියක් ඇති කරගන්න, හිතේ ඒකාග්‍රතාවයක් සමාධියක් ඇති කරගන්න උත්සාහන්ත වෙනවා. සැහෙන් ඉතින් පරයන්කේ ගිහිල්ලා වාඩි වෙනවා, සක්මන් භාවනාවේ නිරත වෙනවා. ඒ වගේ අපි සැහෙන්න මහන්සි වෙනවා විවිධ ක්‍රමවලට. නමුත් දැන් මේ විමුක්තායතන ශීර්ෂවල අද මේ කතා කරන එක මේ අර එහෙම වාඩි වෙලා ඇස් දෙක පියාගෙන අරමුණක් ඉස්සරහ තියාගෙන කරන භාවනාවක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒ වෙනුවට මනසේ සම්මා සංකල්පයක් දිනු කිරීමන අවස්ථාව තමයි මේ කතා කරන්නේ. හිත කොහොමද චිත්තානුපස්සනාවකට එහෙමත් නැත්නම් චිත්තානුපස්සනාවක් කියන්නත් බෑ අත්‍තර. මෙතෙන්දී විශේෂයෙන්ම ඌමනාවෙන්ම තමන්ගේ හිත යොදවලා නිවැරදිව කල්පනාවක් කරන්නේ කොහොමද? සම්මා සංකල්පනාවක් ඇති කරගන්නේ කොහොමද? ඒක කොහොමද හිත නිදහස් කර ගැනීම සඳහා පාදක කරගන්නේ? ඒක අතකින් ටිකක් මේ තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් මේ විවිධාකාර දේවල් අනවශ්‍ය දේවල් කල්පනා කිරීම නෙමෙයි කතා කරන්නේ. අනවශ්‍ය දේවල් කල්පනා කිරීමම චේතෝ විමුක්තියට පටහැනි. එහෙම නැත්නම් හිත වල්වට ආරං ගොතමින් වටවලල්ලේ යමින් ප්‍රපංච කරමින් අතෝරක් නැතුව කල්පනා කරනවා කියන එක ඇතුලේ කතාව පවත්වනවා කියන එක විශේෂයෙන්ම භාවනාවකට පටහැනි දෙයක්. ඉතින් අපි ඒක තමයි නවත්ත ගන්න උත්සාහන්ත වෙන්නේ. නමුත් දැන් මෙතෙන්දි ධර්මානුකූලව කරන කල්පනාව. තමන් අහපු දෙයක්, දැනගත්ත දෙයක් හොඳට විමසා බැලීමක්, මනසින් විමසා බැලීමක්. ඒකට නම් මනසින් විමසා බලද්දී හැබැයි මෙතන වෙන යහපත් දේ තමයි දැන් ඒ දේ තමන්ට වැටහෙන්න පටන් ගන්න තියෙනවා. ඇතැම් අවස්ථාවන් තියෙනවා තමන් කල්පනා කරාට ඒ දේවල් වැටහෙන්නේ නැහැ. සමහරවිට කල්පනා කරන්න ගිහලා තව තව ප්‍රශ්න වැඩි වෙනවා, තිබිච්ච තත්ත්වයට වඩා හිත ව්‍යාකූල වෙනවා. හිතේ සැක තව තව පහළ වෙනවා. ඒතකොට එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි මෙතෙන්දී ඒ ප්‍රඥාවන්තව හොඳට කරුණු සහිතව ක්‍රමානුකූලව පියවරෙන් පියවර යම් හෝ ඒ සම්‍යක් සංකල්පනාව පවත්වද්දී ඇතර මෙතෙන්දි ඔන්න Tamanට කරුණ වැටහෙන්න පටන් ගන්න තියෙනවා. ඇතර දැන් කාටත් තේරෙනවා පුළුවන් සමහරවිට ගැඹුරු ධර්ම කාරණාවක් අපිට පළවෙනි අවස්ථාවේදී එච්චර තේරෙන්නේ නැහැ. අපි පොතක් බලනවා, පොත බැලුවට ඒ තරම්ම තේරුනේ නැහැ. එකහන් උඩින් යන්තම් මේ තමයි වැටහුනේ. නමුත් ඊළඟ දවසේ අපිට මේ වෙලාවේදී අපිට තේරෙන හැබැයි මෙතන ගැඹුරු කාරණාවක් තියෙනවා. හැබැයි මේක මට තාම තේරුනේ නැහැ කියලා බොහොම අවංකව බිමට බැහැලා Taman නිහතමානීව තේරුණා මේකේ ගැඹුරක් තියෙනවා මට හැබැයි තේරෙන්නේ නැහැ කියලා එක්තරා අන්දමක අර නිහතමානීව ධර්ම ගෞරවයෙන් යුක්තව අදහසක් පහළ කරගත්තා. හැබැයි තවත් අවස්ථාවක කල්පනා කරලා බලමු. තවත් අවස්ථාවක අර ඔස්සේම ටිකක් විමසලා බලනවා. අර ධර්ම කරුණු ඔස්සේම විමසලා බලනවා. විමසලා බලද්දී අර කලින් දවසට වඩා වැටහීමක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි මේ ධර්මයේ එක්තරා අන්දමක තියෙන විශේෂත්වය. අපිට කලින් නොතේරිච්ච මට්ටමක් ඊළඟ දවසකදී ඊළඟ අවස්ථාවකදී අවතාර ධර්ම මාර්ගයේ ඉස්සරහට යනකොට ගැඹුරින් වැටෙන්න පුළුවන්. ඊට පස්සේ අපි තුමුන්න තවදුරටත් තවත් අවස්ථාවකදී මසලා බලද්දී අරිටත් වඩා ගැඹුරකට මේ ධර්ම කරුණම වැටෙන්න පුළුවන්. එතකොට ඔන්න තවත් ඉතින් හිතේ ප්‍රමෝදයක් පහළ වෙනවා, හිතේ සතුටක් පහළ වෙනවා. මොකද මේ ධර්මය කියන එක නිවැරදිව අපි මෙනෙහි කරද්දී ඒ තුළින් තරාන්දමක ධර්මමය වූ ප්‍රීතියක් හටගන්නවා. ඒ ධර්මමය වූ ප්‍රීතිය හිතේ අන්න සතුටක් ප්‍රමෝදයක් තවෙන් එහාට ගිහිල්ලා කායික පස්සද්ධියක්, කය සැහැල්ලු වීමක් දක්වා යන්න පුළුවන්. ඊට පස්සේ ඒ බඳු අවස්ථාවේ තමයි ඔන්න කායික සෝයක්, මානසික සෝයක් දැන්වත් දකින්නේ, සැපයක් අත් දකින්නේ. සැපවත් වූ මට්ටමේදී තමයි හිත සමාධිමත් වෙන්නේ. දැන් අපි සමාධිය කියන එක කතා කරනකොට දැන් හිතේ සමාධියක් හටගන්න නම් ඒ යම්කිසි හේතුන් ටිකක් සම්පාදනය වෙන්න ඕනේ. හේතු ටිකක් සම්තෘප්ති කර වෙන්න ඕනේ. ඉතින් මේ වෙලාවේදී තමයි හිත සමාධිමත් වෙන්නේ. එහෙම නැතුව අපි දත්මිටි කාගෙන ගියා කියලා හිත සමාධිමත් වෙන්නේ නැහැ. ඇතම් කෙනෙක් භවනා කරනවා මූණේ නෑ කිසිම ප්‍රසන්න බවක් පේන්නවත් නෑ. මූණේ තියෙන බොහොම ගොරහැඩි බවක්, හරිම කර්කශ ගතියක් මූණේ පෙන්නුම් කරන්නේ. ඒ කියන්නේ ඉතින් මේ කියපු අවස්ථාවන් අපිට එළඹිලා නෑ. එයා ඉන්නේ බොහොම දැඩි කර්කශ මට්ටමක හිත තියෙන්නේ. ඒක තමයි මූණේ පෙන්නුම් කරන්නේ. නමුත් දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒ පියවරෙන් පියවර හිත සමාධිමත් වෙන මට්ටමේදී අපිට තේරෙනවා මේ යන ගමන හරිම ප්‍රසාදජනක මට්ටමක්. එමන්නත් හරි සැහැල්ලු මට්ටමක් හිතේ ප්‍රමෝදයක් සැහැල්ලුවක් සැපයක් පහල කර ගනිමින් යනකොට තමයි ඔන්න හිත සමාධිමත් වෙන්නේ. එහෙම නැතුව හිත නිකන් අනේ තාමත් හම්බුන්නේ නැහැනේ තාමත් හම්බුන්නේ නැහැනේ තාමත් හම්බුන්නේ නැහැනේ කියලා ඉල්ලන අවස්ථාවේදී මේක ලැබෙන්නේ නැහැ. මම නැත්තම් අධික වීරයක් යොදලා සමාධිය හට ගන්වන්න කියලා දඟලද්දි මේක ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට දැන් මේ කතා කරන අවස්ථාවේදී බොහොම ප්‍රසන්න මනසකින් ඒ තමන් අහපු ධර්මකාරණයක් කියවපු ධර්මකාරණයක් සැහැල්ලු සිතකින් එයා මෙනෙහි කරලා බලනවා. තා පොඩ්ඩක් ඒ ගැන විමසලා බලනවා. ඒතර මෙන්න මේ විමසීම යෝනිසෝ මනසිකාරයේ යෙදීම තමයි මේ අවස්ථාවේදී යාගේ හිතේ ප්‍රසාදයක්, හිතේ සැහැල්ලුවක්, අපි තුමු බුදුරජාන් වහන්සේ කෙරෙහි තව තව ශ්‍රද්ධාවක්, ධර්මයේ කෙරෙහි පුදුම ගෞරවයක් අව ඇති වෙන්න හේතු වෙන්නේ. ඊපස්සේ අපි තුමු මේ දහම ඇහුවේ වෙනත් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් නම්, එහෙම නැත්නම් පොතකින් නම් තමන් කියුවේ. ඒක ගැන වුණත් යම්සි ප්‍රසාදයක් හිතේ හටගන්නවා කියන්නේ අන්න හිත සැහැල්ලු වෙනවා, හිත ප්‍රමෝදමත් වෙනවා, හිත ප්‍රීතිමත් වෙනවා. දැන් මේ කතා කරන්නේ සතුටක්. හිතේ සතුට පහළ වීම කියන එක සමාධියට අත්‍යවශ්‍ය අංගයක්. එතකොට ඊට පස්සේ අපි හිතමු ඒ සතුට තමයි ඉස්සරහට යනකොට තව තව මේ කරුණු වැටහෙන්න වැටහෙන්න හිතේ ප්‍රමෝදය තව තව වැඩි වෙන්න වැඩි වෙන්න ඔන්න හිත ප්‍රීතිමත් වෙනවා. දැන් ඉතින් හිත පිනා යනවා, මේක වැටහුණ බවට තමන්ට ලොකු සතුටක් පහළ වෙනවා. දැන් කයත් සැහැල්ලුයි. ඔන්න ඔය අවස්ථාවේ ඔන්න පුදුමාකාර කායික සෝයක්, මානසික සෝයක් ඇති වෙලා ඊට පස්සේ ඔන්න හිත සමාධිමත් වෙනවා. ඒතර මේ කතා කරන සමාධිය අපිට එක පැත්තකින් කියන්න පුළුවන් අරමුණක හිත සමාධිමත් වීම කියලා, සමතේ පැත්තෙන්. තවත් පැත්තකින් කියන්න පුළුවන් මේ විමුක්තායතන ශීර්ෂයෙන් කතා කරන නිසා හිත සම්පූර්ණයෙන්ම විමුක්ත වීමක් කියලා. ඒ කියන්නේ කිසිම අරමුණක් ග්‍රහණය නොකර හිත නිදහස් වීමක් මේ කතා කරන්නේ. ඒතර විපස්සනා පැත්තෙන් අපිට එතෙන්ට එළඹෙන්න පුළුවන් නිකම්ම මේ අරමුණක හිත එල්බගෙන සමාධිමත් වීමක්, ඒකාග්‍ර වීමක් කියන එකට වඩා දැන් මේ හොඳට ධර්මමය චින්තාවක් පවත්වීම හරහා, හොඳට ධර්මය ඔස්සේ කල්පනා කිරීම හරහා, සම්මා සංකල්පනාවන් පැවැත්වීම හරහා හිත කිසිම අරමුණක් නොගෙන නිදහස් වීමක් කියලා අපිට ටිකක් එහාට මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට තේරෙනවා මේවා මේ සුළුපටු මට්ටම් නෙමෙයි. මොකද අපි ආපු ගමනක් තියෙනවා. මේක මේ එකපාරටම කිසිම භාවනාවක් නොකරපු මනසකට මේක සමාහට වෙන්න අමාරු වෙන්නත් පුළුවන්. තම සිකිනේ හොඳට භාවනාවකුත් වඩනවා, පුත්පත්ත් පරිශීලනය කරනවා, සුතමේ ඥානයක් ඇති කර ගන්නවා, චින්තාමේ ඥානයක් ඇති කර ගන්න උත්සාහන්ත වෙනවා, භාවනාමේ ඥානෙකුත් වඩනවා. මෙන්න මේ බඳු පසුබිමක් වඩමින් ඉන්න අවස්ථාවකදී මේ අහන්න ලැබිච්ච ධර්ම කරුණක් නැත්තම් කේවන්න ලැබිච්ච ධර්ම කරුණක් එයා හොඳට විමසලා බලනවා. ඒ විමසා බලන මට්ටමේදී ඔන්න එයාට තේරෙනවා අන්න මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ, මෙහෙමයි කරන්න තියෙන්නේ කියලා යාට තේරිලා ඔන්න හිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. ඉතින් ඇත්තටම මේකෙදී අපිට මතක් කරගන්න පුළුවන් අතීත සිද්ධියක්. ඔය අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න කලින් උන්වහන්සේ බොහොම ධර්මමය ප්‍රීතියක් අත්විඳපු අවස්ථාවක් මහා පුරිස විතක්ක සූත්‍රයේදී සඳහන් වෙනවා. ඉතින් උන්වහන්සේ කල්පනා කරනවා මේ ධර්මය ඇවිල්ලා අල්පේච්ඡ වූ තැනැත්තෙකුට, මේක නැතුව මහිච්ච වූ තැනැත්තෙකුට නෙමෙයි. ඒ කියන්නේ මේ පොඩි දෙයකින් සෑහීමටපත් වෙන්න පුළුවන් කෙනෙකුට තමයි මේ ධර්මය. බුදුරජාණන් වහන්සේ ධර්මය හොඳට පෑහෙන්නේ. හොඳට සැසඳෙන්නේ ඒ වගේ අල්පේච්ඡ තැනැත්තෙකුට. එහෙම නැතුව මේ කෝටියක් දේවල්, රටේන දේවල් පුළුවන් තරම් අල්ල ගන්න, බදා ගන්න, අයිති කර ගන්න තගලන තැනැත්තෙකුට නෙමෙයි කියලා උන්වහන්සේට ඔන්න එක්තරා අන්දමක මානසිකාරයක් පහළ වෙනවා. ඊට පස්සේ තවත් පැත්තකින් ඔන්න සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස කියලා මේ හිත සතුටින් ඉන්න කෙනෙකුට, ලද දෙයින් සතුටු වෙන කෙනෙකුට තමයි මේ හිත මේ ධර්මය සැසඳෙන්නේ, මේ ධර්මය වටින්නේ, මේ ධර්මය හොඳට වැඩ කරන්නේ කියලා ඔන්න තවත් පැත්තකින් මතක් වෙනවා. තවත් පැත්තකින් ඔන්න තවත් සතුටක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ වගේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා මේ ධහම ඇවිල්ලා ප්‍රඥාවන්තයින්ටයි, මේක නුවණ නැති කෙනෙකුට නෙමෙයි කියලා ඔන්න තවත් පැත්තකින් පහළ වෙනවා, අදහසක් පහළ වෙනවා. සාත් පැත්තකින් මේ පිරිස සසුරු කරමින් පුළුවන් තරම් කරත ලත දාගෙන ඉන්න පිරිසකට නෙමෙයි මේක වැටහෙන්නේ, මේක හුදෙකලා ඉන්න කැමති කෙනෙකුට, විවේකයෙන් ඉන්න කැමති කෙනෙකුට තමයි මේ ධර්මය වටින්නේ, මේ ධර්මය හොඳට හේතු ගැන්වෙන්නේ, මේ ධර්මය හොඳට තේරෙන්නේ කියලා ඔන්න තවත් පැත්තකින් සඳහන් වෙනවා. ඒ විදිහට දැන් මේ ස්වාමීන් වහන්සේ මේ ධර්මය වටින්නේ කාටද, මේ ධර්මය හොඳට තේරෙන්නේ කාටද කියන එක සම්බන්ධයෙන් ක්‍රම හතක්ම, අදාළ කොටස් හතක්ම කල්පනා කර කර කල්පනා කර කර ඉඳන්දී බුදුරජාන් වහන්සේ ඇවිල්ලා තමයි අටවෙනි එක කියන්නේ. එතකොට අටවෙනි එකේ සඳහන් වෙන්නේ මේ ප්‍රපංච නොකිරීම ගැනයි. නිප්පපංචස්සා නිප්පපංචරාමා රාමතායන් ධම්මෝ නායන් ධම්මෝ පපංචරාමත්තස්. කියන්නේ ප්‍රපංචයට ඇලිච්ච කෙනාට නෙමෙයි මේ දහම, නිප්‍රපංචයට ඇලිච්ච කෙනාටයි මේ දහම. ඒ කියන්නේ හිත නිශ්ශබ්ද කරගන්න, ඇතුළේ කතාව සමනය කරගන්න කෙනාටයි මේ ධර්මය. එහෙම නැතුව පුළුවන් තරම් කල්පනා කර කර කියව කියව ඉන්න කෙනාට නෙමෙයි මේ ධහම කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අර අටවෙනි මහා පුරුෂ විතර්කයේ ඉදිරිපත් කරනවා. දැන් ඔතනින් තමයි මේ අනුරුද්ධ සානස්සේ ඒකාතකින් කියනවා නම් චේත විමුක්තියකට ප්‍රඥා විමුක්තියකට පත් වෙනවා, අරහත්ත්වයට පත් වෙනවා. කියන්නේ උන්වහන්සේගේ හිතේ ඒ වෙනකොට ධර්මමය මානසිකාරයක් පැවැත්විලා තියෙනවා. හැබැයි ඒක දකිමින් භාගතුන් වහන්සේ එකතු කරපු ඒ අටවෙනි ශ්‍රේෂ්ඨම කාරණය ඒක ගැන කල්පනා කළා තමයි අන්තිමට හිත නිශ්ශබ්ද කරගන්න, හිත නිදහස් කරගන්න, හිතේ විමුක්තියක් පහළ කරගන්න. එතකොට අපිට තේරෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ දහම අපි මෙනෙහි කළ යුතේ, ඒකෙන් ගුරුහරුකම් ලබා ගත යුතේ, මඟ පෙන්වීමක් ලබා ගත යුතේ. එතන දැන් මේ චේත විමුක්තියක් ඇති වෙන මට්ටමේදී එහෙමනම් ඒ මෙනෙහි කරපින් හිටපු ධර්මය හරියටම එහෙනම් අපි හරව ගන්න දක්ෂ වෙන්න ඕනේ හිත නිදහස් වෙන පැත්තට. ඒක හැම අවස්ථාවකදීම වෙන එකක් නැහැ. අපි සමාලාට ඔන්න ධර්මය ගැන කියලා අපිදම අපි යම් කිසි ශික්ෂා පදයක් ගැන කල්පනා කරනවා. සමහරට ඒක කල්පනා කරන්න ගිහිල්ලා සමහරට සැක වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ධර්මයක් කල්පනා කරනවා. මොනවා හරි විවිධාකාර දේවල් තියෙනවා. ඉතින් ධර්මයේ කියවහම ඒ දේවල් කල්පනා කරද්දී මේ කියන චේත විමුක්තිය ඒ විදිහටම ඇති වෙන එකක් නෑ සමහරට. දැන් අපි මෙහෙම කතා කරද්දී කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් ධර්මයේ ගැන කල්පනා කරන හැම අවස්ථාවකදීම චේත විමුක්තියක් ඇති වෙන්න ඕනේ කියලා කෙනෙකුට හැඟීමක් පහළ වෙන්න පුළුවන්. එහෙම වෙන එකක් නෑ. මොකද ධර්මය හරහා හිතේ උද්දච්චයක් ඇති වෙන්න පුළුවන්. ධම්ම උද්දච්චය කියලා වෙනම කතා කරනවා. ධම්ම උද්දච්ච විග්‍රහිත මානස කියලා වෙනම භවනා ක්‍රමයක් කතා කරනවා. එතෙන්දී මේ ධර්මය නිසා පහළ වෙච්ච හිතේ විසිරීම දුරු කර ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි චේත විමුක්තියට හේතු වෙන්නේ. ඒ වගේමයි දැන් හිතේ පහළ වෙන විවිධ විතර්කයන් සමනය කරගෙන යද්දී පහළ වෙන තවත් පාවිච්චි කරන ධර්මමය විතර්ක ටිකත් අයින් කරගන්න යෝගාචරයට සිද්ධ වෙනවා. එතකොට එතෙන්දි තමයි එහෙනම් චේතෝ විමුක්තියක් පහළ වෙන්නේ. ඒ නිසා ධර්මයේම තමයි ඒකක් තියෙන්නේ. එතකොට යම්ස කෙනෙක් ධර්මමය මානසිකාරයක් කර කර ඉඳලා හොඳට ධර්මයක් මෙනෙහි කර කර ඉඳලා එයාට මෙන්න මේ චේතෝ විමුක්තියකට පාදක වෙන ධර්මයකුත් ඇහෙන්න ඕනේ. එතකොට තමයි අන්න එයාට තේරෙන්නේ ආ මෙන්න මෙතෙන්දි මම පොඩි හැරවුම් ලක්ෂයක් පාවිච්චි ගන්න සිද්ධ වෙනවා. මේ විදිහට මම ගියා හිතේ සතුටක් පහළ වුණා, ප්‍රීතියක් පහළ වුණා, ප්‍රමෝදයක් පහළ වුණා. හිත දැන් සතුටින් සැහැල්ලුවෙන් ප්‍රමෝදයෙන් තියෙනවා. දැන් ඔන්න විතර්ක නතර කරන්න ඕනේ කියලා අන්න එතන පොඩි ටර්නින් පොයින්ට් එකක් තියෙනවා. එතන පොඩි හැරවුම් ලක්ෂයක් තියෙනවා. අර එයාට ඒහා සම්බන්ධ ධර්මයක් ඇහිලා තියෙනවානේ. එතෙන්දී ආ අන්න ගන්නවා අනිත් පැත්තකට අන්න හිත නිදහස් වෙනවා. ඒ නිසා ඒකාතකින් අපිට හිතන්න පුළුවන් එතෙන්දී ඒ කොහොමද යෝගාවචරයේ හරවගන්නේ මේ ධර්මමය මානසිකාරය චේත විමුක්තියකට හරවගන්නේ කොහොමද කියලා එහෙනම් අපිට හිතන්න වෙනවා. දැන් තවත් අවස්ථාවක් එනවා ඒ ද්වේධා විතර්ක සූත්‍රයේදී. දැන් බුදුරජාන් වහන්සේ කියනවා තමන් වහන්සේ බෝධිසත්ව කාලෙදී කොහොමද මේ විතර්ක ක්‍රමානුකූලව අඩු කරමින් ගියේ. උන්වහන්සේ කියනවා මුලින්ම මම මේ කුසල විතර්ක අකුසල විතර්ක කියලා ගොඩවල් දෙකකට දැම්මා. හිතේ පහළ වෙන කාම විතර්ක එක ගොඩකට දැම්මා. හිතේ පහළ වෙන නෙක්ඛම්ම විතර්ක අනිත් ගොඩකට දැම්මා. හිතේ පහළ වෙන ව්‍යාපාද විතර්ක ඔන්න අකුසල විතර්ක වලට දැම්මා. හිතේ පහළ වෙන අපිතමු අව්‍යාපාද විතර්ක අනිත් ගොඩට දැම්මා. ඊට පස්සේ හිතේ පහළ වෙන අවිහිංසා විතර්ක කුසල විතර්ක වලට දැම්මා. විහිංසා විතර්ක අකුසල විතර්ක වලට දැම්මා. දැන් මේ විදිහට දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ කොහොමද මේ විතර්ක ගොඩවල් දෙකකට බෙදුවේ. හිතේ පහළන මේක බෙදුවාම උන්වහන්සේ කියන දැන් මට තේරෙනවා මේ අකුසල විතර්ක නම් මට හරියන්නේ නැහැ. මගේ හිතේ තව ද්වේෂය උද්ගත වෙනවා, කාමයේ උද්ගත වෙනවා, තව නිවනින් ඈත් වෙනවා, හිත පිරිහෙනවා, විතර්ක බහුල වෙනවා, හිත තව ලෙඩ වෙනවා, කයත් ලෙඩ වෙනවා. මේක මටත් බාධාවක්, අනුන්ටත් බාධාවක්, මටත් හිරිහැරයක්, අනුන්ටත් හිරිහැරයක් කියලා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම කොහොමද මේ අකුසල විතර්ක ගැන කටයුතු කළේ? ඊට පස්සේ කුසල විතර්ක ගැනත් කියනවා. කුසල විතර්ක ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක හැබැයි හිතුවට කරදරයක් නැහැ. එක්කම් විතර්කයක් ගැන හිතුවට අව්‍යාපාද විතර්කයක් හිතුවට, අවිහිංසා විතර්කයක් හිතුවට මට එච්චර කරදරයක් නැති බව මට තේරුණා. ඒක මටත් මේ යහපත සිද්ද සලසනවා, අනිත් අයටත් යහපත සලසනවා. ඒ නිසා මම ටිකක් ඒ පැත්ත වර්ධනය කළා. දැන් එතකොට අපිට තේරෙනවා දැන් අර එක්තරා අන්දමකින් අකුසල විතර්කයන් කුසල විතර්කයකින් ප්‍රතිස්ථාපනය කිරීමක් කළා තියෙනවා. දැන් එතකොට අකුසල විතර්ක සෑහෙන දුරට ඈත් වෙලා තියෙනවා. දැන් හිතෙන්නම කුසල විතර්කයක්. එක්කම් විතර්කයක් වෙන්න පුළුවන්, අව්‍යාපාද විතර්කයක් වෙන්න පුළුවන්, අවිහිංසා විතර්කයක් වෙන්න පුළුවන්. අපි දමු ඔය නම් වලින් නෙමෙයි, ඉතින් කොහොමත් කුසල විතර්කයක් තමයි පහළ වෙන්නේ. කුමක් හෝ හා සම්බන්ධ කුසල විතර්කයක් පහළ වෙනවා. කෙනෙක් බුදු ගුණයක් මෙනෙහි කරනවා, මෛත්‍රියක් වඩනවා, එහෙම කරාත් ඉතින් කුසල විතර්කයක් පහළ වෙනවා. අපි දමු කෙනෙක් ඔය විදිහට ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉතාම වටිනා මේ තැනක් මෙතෙන්දි මතු කරනවා. උන්වහන්සේ කියනවා මේ කුසල විතර්ක වුණත් දිගින් දිගට කල්පනා කරද්දී මගේ කය වෙහෙසටපත් වෙනවා, මගේ හිතත් වෙහෙසටපත් වෙනවා. මොකද දැන් මේ කල්පනා කිරීමක් කරන්නේ කුසල විතර්ක තමයි. මටත් අනුන්ටත් යහපතක් වෙනවා තමයි. හැබැයි මේවා කල්පනා කරන්න ගියාම පුදුම වෙහෙසයි. හිතර නිකන් හැම තිස්සෙම වැඩක් දීලා ඒකම කල්පනා කරෝ කරෝ ඉන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මෙතෙන්දි මට තේරුණා මෙහෙම දිගට මේ විතර්ක කරනවා කියන එක වෙහෙසක්. ඉතින්දි ඔන්න කය ක්ලාන්ත වෙනවා. කයට වෙහෙසක් දැනෙනවා. මනසට වෙහෙසක් දැනෙනවා. ඊට පස්සේ මම මොකද කරේ? ඒ කුසල විතර්ක ටිකක් සමනය කරගෙන විතර්ක නැතිව විතර්ක නොකර ඉන්න පුළුවන් මට්ටම ඔන්න මං හදාගත්තා. ඔන්න තමයි ඔතනදි තමයි එකතකින් බුදුරජාණන් වහන්සේගේ යන්න චේතු විමුක්තියක් එතෙන්දි මේ මට්ටමේදී පහළලා තියෙන්නේ. ඒකට ඔන්න ඔය ධර්ම කාරණාව අපි එහෙමනම් තේරුම් ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ ධර්මය තමයි මේ මෙනෙහි කරේ. අකුසල විතර්කයන් මැඩපවත්වන්න තමයි අපි ධර්මය උපයෝගී කරගත්තේ, ධර්ම මානසිකාරයක් ඇති කරගත්තේ. ඒ ධර්ම මානසිකාරය කරගෙන යද්දී අපිට ධර්මයෙන්ම පොයින්ට් එක අහුවෙන්න ඕනේ. අපිට ධර්මයෙන්ම අහුවෙන්න ඕනේ එක්තරා තැනකදී මෙන්න මෙහෙමත් කෑල්ලක් බුදුහාඳුර කියලා තියෙනවා. නැත්තම් අර අනුරුද්ධ සාමීන් වහන්සේ අර තරම් වටිනා මහා පුරුෂ විතර්ක හිතමින් කාලය ගත කරද්දී ඒ එකක්වත් අතිශය වටිනා විතර්ක මේ කතා කරලා තියෙනවා. විතර්ක හතක් උන්වහන්සේ කරමින් ඉන්නවා, අතිශය වටිනා විතර්ක. නමුත් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා තමයි අටවෙනි විතර්කය එතනට එකතු කරන්නේ. ඒ තමයි ප්‍රපංච නොකර සිටීම. හිත කතන්දර නොගතා සිටීම. හිත නිශ්ශබ්ද කර ගැනීම. ඇතුළත සමනය කර ගැනීම. ඇතුළත කතාව සමනය කර ගැනීම. ඒතර මෙන්න මේ පොයින්ට් එක. මෙන්න මේ කාරණාවෙදි තමයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පසුකාලීනව රහත් වෙලා තමන් වහන්සේගේ කෘතවේදීත්වය බුදුරජාණන් වහන්සේට පළ කරන්නේ. මම මෙන්න මෙහෙම විතර්ක හතක් කල්පනා කර කර හිටියා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඇවිල්ලා, තථාගතයන් වහන්සේ ඇවිල්ලා මට මෙන්න මේ අටවෙනි විතර්කය එකතු කරා. ඒකේ තියෙන විතර්ක නොකර සිටීම. ඒකේ තියෙන නිෂ්ප්‍රපංචයක් ගැන එතෙන්දි කතා කරන්නේ. ඔන්න ඕක අහලා තමයි මගේ හිත සම්පූර්ණයෙන්ම නිදහස් වුනේ කියලා තමන්ගේ අරහත්ත්වය ගැන දේශනා කළා. ඒ නිසා අපි තේරුම් ගන්න අවශ්‍යයි ධර්මය අහනකොට, ධර්මය ගැන හිතනකොට, ධර්මය ගැන කියවනකොට ඒ හිතේ පහළ වෙන ප්‍රමෝදය, ප්‍රීතිය අපි අරගෙන යන්න ඕනේ ලස්සනට ඉස්සරහට. අරගෙන ගිහිල්ලා එතකොට එනම් ඒ මෙනෙහි කිරීම, ඒ ප්‍රමෝදය යම් උච්ච අවස්ථාවකට ආවට පස්සේ හිත සමනය කරන්න ඕනේ. හිත ඒකිනුත් නිදහස් කරන්න ඕනේ. එහෙම නැත්නම් අර ධර්ම විතර්ක අතෝරක් නැතුව එමින් දිගට යනවා, හිත නවත්ත ගන්න බැරි වෙනවා. ඉතින් යෝගාවචරයෙන් ඇතැම් වෙලාවට දේශන කියනවා දැන් සක්මනේදී ඔන්න මං සක්මන් කර කර හිටියා සැහැල්ලුවෙන්. සැහැල්ලුවෙන් සක්මන් කර කර ඉඳද්දී ඔන්න මට විතර්කයක් ආවා. මේ ආවේ හැබැයි ධර්මයේ ගැන. ආවේ මේ භාවනාව ගැන විතර්කයක්. සමාලාවට මේ භාවනාවේදී දැනෙච්ච දේ ගැන යම්සේ අර්ථකථනයක්. එමන් නැත්තම් භාවනාවේදී දැනෙච්ච දේ ගැන කොහොමද මම මේ කමඨාන් වාර්තාවට ලියන්නේ කියන එක ගැන විතර්කයක්. දැන් ඔය කල්පනා කරනවා. මොකද ඉතින් භාවනාවට අදාළයිනේ. අවස්ථාවට අදාළයි. ඉතින් ඊට පස්සේ ඒකට පොඩි සහයෝගයක් දීම නිසා ඒක ගැන ඔන්න කල්පනා කරනවා. ඒක ගැන කල්පනා කරන තව තව විතර්ක එනවා. දැන් ඕක මට මතකයි මේ බුරුමින් දැද්දි ඔන්න දැන් ඔවා අහලා තියෙනවා. ඒ කියන්නේ ධාතු මනසිකාරය ගැන අහලා තියෙනවා. මේ පාදයේ පොළවේ වදිද්දි ස්පර්ශයේ එද්දි ඒ දැනෙන ධාතු ලක්ෂණය ගැන හිත කියවන්න ගන්නවා. හිත ඉතින් පණ්ඩිතකම් කියනවා අර පොතේ මෙහෙම තියෙනවා, මේ පොතේ මෙහෙම තියෙනවා. මේ දැනෙන්නේ අහවල් ධාතුවයි. ඕකේ තව ටිකක් එහාට ගියාට පස්සේ මෙන්න මේකක් දැනේවි, අරකක් දැනේවි. මේ නොදැනෙච්ච දේවල් නැත්නම් දැනෙච්ච දේ ගැනම ඕන්ට වඩා අතිපණ්ඩිතකම් අපේ හිත කියවන්න ගන්නවා. මේ ධර්මයක් ගැන කතා කරන්නේ හැබැයි. ධර්මයක් ගැන එයා කියන්නේ අහපු දෙයක් ගැන, දැකපු දෙයක් ගැන, එහෙම නැත්නම් පොතක කියවපු දෙයක් ගැන තමයි මේ කියන්නේ. හැබැයි අර අපේ අත්දැකීමට වඩා අපේ දැන් මේ හිතට එන අදහස් ටික ඉස්සරහට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම විතර්ක වලින් දැන් හිත පිරෙන්න ගන්නවා, පොතේ දැනුමින් හිත පිරෙන්න ගන්නවා. හරියට නිකන් අර කරත් මේ ගුණාට ඉස්සරහින් කරත් බැඳ වගේ ඔන්න දැන් අර සුතමේ ඥානෙ ඉස්සරහට එනවා. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ මෙතෙන්දී කොහොමද මේක එක්තරා අන්දමකින් සමනය කරගන්න, විතර්ක සමනය කරගන්න. ධර්මයේම තමයි ආවේ. හැබැයි ධර්මයේ ඒ ආපු නුවණ, චින්තාමය ප්‍රඥාව ඒ අදාළ අවස්ථාවේදී සමනය කරගත්තොත් විතරයි අපිට මේ චේතෝ විමුක්තියෙන් ගැන කතා කරන්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ දැන් ඔය සූත්‍ර තියෙනවා, උදාහරණයක් වශයෙන් පංසදෝවක සූත්‍රය දිහින් අර ක්‍රමානුකූලව විතර්ක සමනය කරන රටාවේදී කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වගේ මේ හෝලාරික මට්ටමේ, රළු මට්ටමේ කාටත් තේරෙන ඒ බොහොම බරපතල විතර්ක සමනය කරගන්නවා කියන එක ඉතින් කරන්න බැරිත් නැහැ. අත් වශයෙන්ම යෝගාවචරයේ හොඳට ඒ කටයුත්තේ නිරත වෙනවා නම් ඒ ටික හලා ගන්න පුළුවන්, ඒ ටික නවත්ත ගන්න පුළුවන්. ඊට පස්සේ එනවා අන්න තාම සූක්ෂම මට්ටමේ විතර්ක. එක්කෝ අනිත් කෙනෙකුට උදව් කරන්න ඕනේ කියලා පරානුද්දේතාව විතර්ක එනවා. එහෙම නැත්නම් තමන්ගේ අම්මටත් කියලා දෙන්න ඕනේ, තාත්තටත් කියලා දෙන්න ඕනේ, දරුවටත් කියලා දෙන්න ඕනේ, පුතාටත් කියලා දෙන්න ඕනේ, අක්කටත් කියලා දෙන්න ඕනේ, ඔන්නෝම කියලා ඉතින් අනිත් අයට කියලා දීම සම්බන්ධයෙන්, අනිත් අයට උදව් කිරීම සම්බන්ධයෙන් ඥාති විතර්ක එනවා. අටේ ලෝක සිද්ධ වෙන දේවල් ගැන ඔන්න ජනපද විතර්ක එනවා. ලාභ සත්කාර ගැන මම ගිහිල්ලා ඔන්න දැන් කියලා දෙනවා, මේ ඊට පස්සේ මං ගැන ලොකු හැඟීමක් පහළ වෙනවා, මට ඉන්න ප්‍රශංසා කරන්න ගන්නවා, මමත් ඉතින් කර්මස්ථානාචාර්ය කෙනෙක් වෙනවා කියලා. ඉතින් ඔන්න ඊළඟට ලාභ සත්කාර ඔය පැත්තේ විතර්ක එනවා. මං ගැන අනිත් අය මොන වගේ කල්පනා කරයිද කියලා ඊට පස්සේ ඔන්න ඒ වගේ විතර්කත් එනවා. ඉතින් ඒ වගේ ඊටාම සූක්ෂම මට්ටමේ විතර්ක, ඊටාම සූක්ෂම මට්ටමේ මේ විතර්කත් දක්ෂ යෝගාචරයේ සමනය කරාට පස්සේ ඊට පස්සේ එන්නේ ධර්ම විතර්ක. ධම්ම විතක්කා වසිස්සන්ති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය හා සම්බන්ධ විතර්ක එන්න ගන්න. ඒතකොට මේ ධර්මය හා සම්බන්ධ විතර්ක අපිට හැඟෙන්නේ වටිනවා කියලා. වටිනවා තමයි ඇත්තටම. දැන් මේ ධර්මයේ Tamanට හොඳට වැටහෙනවා, සමහරවිට අරමුණ හොඳට වැටහෙනවා, භාවනාවත් හොඳට සිද්ධ වෙනවා. ඉතින් වැඩේ හරියට යනවා. හැබැයි මේ ධර්ම විතර්කයත් අපි සමනය කරගන්න තරම් දක්ෂ වෙන්න ඕන. දක්ෂ වුණොත් විතරක් අන්න අපිට ඊළඟ පින්ම පයින්න පුළුවන්. දැන් මේ කතා කරන විදිහට ධම්මපටිසංවේදී චත්තපටිසංවේදී දැන් මේ හොඳට අර්ථ ටික වැටහෙන්න ගන්නවා. තමයි කර්මස්ථානට හොඳට දැන් හිත ගිහිල්ලක් තියෙනවා. ඒකෙත් තොරතුරු ටික තේරෙන්න ගන්නවා. කොහොමද අපිටම දැන් වේදනාවක් නම් පහළ වුණේ? ධම්මපටිසංවේදී අත්තපටිසංවේදී කියනකොට මේ වේදනාවේ ස්වરૂපය ගැන, වේදනාවේ ස්වභාවය ගැන, වේදනාවේ අනිත්‍ය ස්වභාවය ගැන තමයි වැටහෙනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම තේරෙනකොට මොන්න මේ ධර්මයේ ගැන තේරෙනකොට ඔන්න දැන් පාමුජ්ජං ජායති, හිතේ ප්‍රමෝදයක් පහළ වෙනවා, සතුටක් පහළ වෙනවා. ඊට පස්සේ ඔන්න පමුදිසස පීති ජායති, පීති මනස කායෝ පස්සම්බති. ඔන්න හිත සැහැල්ලු වුණා, හිත සංසුඳුණා, ඒ පැත්ත සිද්ධ වුණා. පස්සද්ද කායෝ සුඛං වේදි, දැන් ඔන්න කය තවදුරටත් සැහැල්ලු වුණා, සැපයක් භුක්ති වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති, දැන් ඔන්න හිත එකඟ වුණා. ඒක දැන් විපස්සනා පැත්තෙන් කියනවා නම් මෙතෙන්දි මේ හිත එකඟ වීම කියන්නේ අර අරමුණේ හිත එල්බ ගැනීම කියන එක නෙමෙයි. දැන් භවනා කර කර යනකොටත් දැන් මෙයාට මේ දේවල් තේරෙද්දී නැත්තම් විපස්සනා නුවණක් පහළ වෙද්දී ඒකත් පහළ වෙන විතර්කයක් වශයෙන්. ඒතර ඒ අවස්ථාවේදී ඒ විතර්කය අපි තව තව ඕන්ට වඩා පෝෂණය කරන්න ගියොත් ආයේ ඉතින් අවුල් වෙනවා. මොකද හිත මේ ලස්සන්ට වැඩිගෙන ආවේ එතෙන්දී විපස්සනා නුවණක් විදිහට යම්කිසි සියුම් විතර්ක ටිකක් පහළ වුණේ. ඒක තේරුම් අරගෙන හිමීට හිත සමනය කළ තවත් ටිකක් මේ වැඩිට වෙන්න දුන්නොත් තවත් ගැඹුරකට යන්න පුළුවන්. හිත නිදහස් වෙන්නත් පුළුවන්. හැබැයි එතෙන්දී මේ පහළ වෙච්ච නෝන අල්ලගෙන අපි ආයි කල්පනා කරන්න ගත්තොත් අර පොතේ මෙහෙම තියුණා, අරහාමුදුරුව මෙහෙම කිව්වා, මට මෙන්න මෙහෙම තේරුණා කියලා මම තව තව ඒකට එකතු කරන්න ගත්තොත් සමහර වෙට අර තිබිච්ච එකලස කැඩෙන්න පුළුවන්. හිත සමාධිමත් වුණා වෙනුවට ධර්ම විතර්ක හරහාම හිත විසිරෙන්න පුළුවන්. එතෙන්දී එහෙනම් අපි තේරුම් ගන්නවා මේකේ එක්තරා අන්දමක සමබර කිරීමක් අවශ්‍යයි. ධර්ම විතර්ක හරහා හිත ලස්සන්ට පෙළගස්සලා හිතේ ප්‍රමෝදයක් පහළ කරගෙන, සතුටක් පහළ කරගෙන ඉස්සරහට ගන්නත් අවශ්‍යයි. හැබැයි යම් වෙලාවකදී ඒක සමනය කරන්නත් අවශ්‍යයි. එතෙන්දී පාවිච්චි කරන්න වෙනවා ධර්ම විතර්කයක්. ඒ තමයි ධර්ම විතර්ක සමනය කිරීමේ විතර්කේ පාවිච්චි කරන්න වෙනවා. ප්‍රපංච සමනය කිරීමේ ධර්ම න්‍යාය පාවිච්චි කරන්න වෙනවා. ඒහා සම්බන්ධ බුදුරජාණන් වහන්සේගේ උපදේශ එතෙන්දී පාවිච්චි කරන්න වෙනවා. එතකොට ඔන්න එහෙමනම් ඒක පාවිච්චි කරා නම් ඒක අපිට මතක් වුණා නම් මෙහෙම බුදුහාඳුරෝ කියලා තියෙනවා. මෙන්න මේ විදිහට දැන් මම ලස්සන්ට ධර්මයේ තේරුම් ගියා. හිතත් දැන් එකඟ වුණා, හිතේ ප්‍රමෝදයක් පහළ වෙලා තියෙනවා. දැන් එහෙනම් අන්න බුදුහාඳුර මෙතෙන්ද කියලා තියෙනවා ප්‍රපංච සමනය කරගන්න කියලා. මෙතෙන්ද කියලා තියෙනවා ධර්ම විතර්කත් අයින් කරගන්න කියලා. අන්න එතෙන්දී එහෙමනම් අපිට පුළුවන් වේවි හිත නිදහස් කරගන්න. එතකොට ඇත්තරම දැන් මේවා සම්බන්ධයෙන් තවත් ඉතින් ගැඹුරට යද්දී දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අය මජ්ක්‍ධිම නිකායේ කෝසම්බි සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ ආර්ය මට්ටමටපත් වූ කෙනෙකුට මේ හිතේ පහළ වෙන ධර්මමය ප්‍රීතිය එයාගේ එක්තරා ලක්ෂණයක් කියලා. ඒ කියන්නේ අපි හැමෝටම සමානලාට ධර්මයකට අහුම්කන් දෙද්දී සතුටක් පහළ වෙන්නේ නැහැ. ඔහේ ඉතින් ඔහේ නිකන් අහන් ඉන්නවා ඊට පස්සේ ඉතින් නිදිගරා වැටෙනවා. අන්තිමට ඉතින් බණ අහනවා කියලා නිදාගන්න. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ඒතොර නිවැරදිව ධර්මයක් අහනකොට අර කන් යොමාගෙන අහන්න ඕනේ. ඒතොර මේ දේවල් සිද්ධ වෙන්න නම් එක්තරා අන්දමක අන්නේ වගේ අර අපි කන් යොමාගෙන අහන ගතිය කෙනෙක් තුළ තියෙනවා. දැන් මෙතන ධර්මයට සවන් දෙද්දී ඔහේ නිකන් ඉබාගාතේ අහන ඇහිල්ලක් නෙමෙයි. ධර්මයෙන් නම් කන් යොමාගෙන ධර්ම ගෞරවයෙන් යුක්තව අහන ගතිය පෙන්눔 කරලා තියෙනවා. අට්ටිකත්වා මානසිකත්වා සබ්බචේතසෝ සමන්නාහරිත්තා ඕහිත සෝතෝ ධම්මං සුණාති කියලා කියනවා. අනින් දේවල් ඔක්කොම පැත්තකින් තියලා හොඳට අර්ථයන් මෙනෙහි කර කර මනසට ඒක නංවා ගනිමින් මුළු හදින් මුළු මනස මේතෙන්ට යොමු කළා කන් යොමු කරගෙන අහන දහමක් මේ කතා කරන්නේ. එහෙම අවස්ථාවෙදී තමයි අන්න වැටහෙන්න ගන්න. ඊට පස්සේ ඔන්න කියනවා එහෙම අහනකොට ලබති අත්ත වේදං ලබති ධම්ම වේදං ලබති ධම්මෝප සංහිතං පාමුච්ඡං. ඉතින් ඊළඟ ලක්ෂණේ වශයෙන් කියන්නේ අර එයාට එතකොට මේකට කනෙක්ට් වෙනවා. මේකට ලස්සන්ට යාව සැසඳෙනවා. ඒකත් එක්ක ලස්සන්ට යෑවෙනවා මේ කියන ධර්මයයි තමන්ට තේරෙන ධර්මයයි අතර පුදුමාකාර සැසඳීමක්. පුදුමාකාර එක රූලේ පිහිටීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට තමයි අන්න පුදුම ප්‍රීතියක් ප්‍රමෝදයක් පහළ වෙන්නේ. එතකොට තමයි අන්න හිත තවදුරටත් එකඟ වෙලා ඔන්න තවත් හිත නිදහස් වෙන්නේ. ඒ නිසා මේවා නිකම්ම නිකං අර ධර්මයේ ඇසීමක්ම නෙමෙයි. කන් යොමාගෙන ඇසීමක්, ධර්ම ගෞරවයෙන් යුක්තව ඇසීමක්, ශ්‍රද්ධාවෙන් ඇසීමක්. එතකොට තමයි අන්න මේ දේවල් ගැන පුදුම ගෞරවයක් පහළ වෙන්නේ, හිතේ ප්‍රමෝදයක් පහළ වෙන්නේ. එතකොට තමයි ඒකත් එක්ක තමන් මුළු හදින් සම්බන්ධ වෙන්නේ. එතකොට තමයි අන්න හිත නිදහස් වීමක් සඳහා අපිට මේක යොමු කරගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා ප්‍රමාණවත් කියලා අපි බලමු තවත් ඉදිරියට කතා කරන්න අවශ්‍ය වුණොත්, තව වෙලා ඉතුරු වුණොත් තවත් ටිකක් මේකට එකතු කරන්න. ඉතින් මම කැමති කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අයගේ ඒ ප්‍රශ්න වලටත් අවංකම් දෙන්න. අද ධර්ම සාකච්ඡාව මූලික කරගෙන, එහෙම නැත්නම් තමන්ගේ කමඨහන මූලික කරගෙන කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා.
ධර්මං සරණයි, අවසරයි ස්වාමින් වහන්ස. මේ පැත්තෙන් කමඨහන් වාර්තා අද ලැබිලා නැහැ ස්වාමින් වහන්ස.
හොඳයි හොඳයි. ඉස්සරහනේ පැත්තේ තමන හරි තේනවාද 13 මේ ධමසබද්ද සාමිනාංශේ?
මේ දැනට මොනවත් නැහැ ස්වාමින් වහන්ස.
හරි. මේකේ තව හැබැයි එකතු කරන්න පුළුවන් ආස්පට පෙරලා ගන්න පුළුවන් නම් සෝතානු දත සූත්‍රය. ඒක එනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. ඒකත් මේකටම පොඩ්ඩක් සම්බන්ධ කරගන්න පුළුවන්. සෝතානු දත සූත්‍රය.
චුට්ටකින් ස්වාමින් වහන්ස.
එතෙන්දී ඇත්තටම කතා කරනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය මෙනෙහි කිරීම නිසා, වචනයෙන් හොඳට මේ පුහුණු කිරීම නිසා, අර කණින් අහපු දෙයක් නැවත නැවත මේ ඔය අද අපි කතා කරපු කතා කළා වගේ හිතා බැලීම නිසා, ධර්ම මානසිකාරය ප්‍රවැත්වීම නිසා ලැබෙන්න පුළුවන් ආනිසංස හතරක් කතා කරනවා. එතකොට මේ අද ඇත්තටම අපි කතා කරපු ආනිසංස නෙමෙයි මේ කතා කරන්නේ, වෙනත් ආනිසංස. අද අපි කතා කළේ ධර්මයේ මෙනෙහි කිරීම තුළින් ක්‍රමානුකූලව ඒක හදාගෙන ගියා නම්, පියවරෙන් පියවර ගියා නම් චේතෝ විමුක්තියක් ඇති කර ගැනීම සම්බන්ධයෙන්. හැබැයි මේ සෝතානුදත සූත්‍රයේදී අංගුත්තර නිකායේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඊට වඩා වෙනස් දෙයක්. සෝතානුදතානං භික්ඛවේ ධම්මානං වචසා පරිචිතානං මනසානුපෙක්ඛිතානං ditthiya suppatti viddhānaṁ චත්තාරෝ ආනිසංස පාටිකංක. ඒ කියන්නේ යම්සි කෙනෙක් හොඳට මේ ධර්මයේ වචනෙන් කියලා තේනවා, වචනෙන් පුරුදු කරලා තේනවා, ඊළාට හිතින් පරීක්ෂා කරලා බලලා තේනවා, මනසානුපෙක්ඛිතානම් ditthiya suppati viddhanam. ඒ හරහා තමන්ගේ නුවණ දියුණු කරගෙනත් තේනවා. තමන්ගේ දෘෂ්ටිය දැකීම නිවැරදි කරගෙනත් තේනවා. එහෙමනම් ඔන්න චත්තාරෝ ආනිසංස පාටිකංක. අන්න එයාට ආනිසංස හතරක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා ආනිසංස හතරක් මේ දේශනා කරනවා. ආයස්ම හම්බුණාද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හරි. ඒකේ පොඩ්ඩක් කියන්නකෝ මේ ආනිසංස හතර.
ඉද භික්කවේ භික්කෝ ධම්මං පරිපරියාපුණාති. සුත්තං ගෙයියං වෙයියාකරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අබ්බූත ධම්මං වේදල්ලං. තසතේ ධම්මා සෝතානු දත හොන්ති වචසා පරිචිතා මනසානු පෙක්කිතා දිට්ටියා සුප්පටි විද්ධා සෝ මුට්ටසති කාලං කුරුමානෝ අඤ්ඤතරං දේවනිකායං උප්පජ්ජති. තස්ස තත්ත සුකුණෝ ධම්ම පදාපි ලපන්ති. දන්දොහ භික්කවේ සතුප්පාදෝ අතසෝ සත්තෝ කිප්පං ඒව විශේෂ ගාමී හෝති. සෝතානු ගතානම් භික්කවේ ධම්මානම් වචසා පරිචිතානම් මනසානු පෙක්කිතානම් දිට්ඨියා සුප්පටි විද්ධානම් අයං පටමෝ ආනිසංසෝ පාටිකංකෝ. මහණෙනි, මේ සස්නෙහි මහණ සුත්ත ගෙය වෙය්‍යාකරණ ගාථා උදාන ඉති උත්තක ජාතක අබ්භූත ධම්ම වේදල් යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම් හෝ කණින් අසා දරන ලද්දාහු, වචනින් පුරුදු කරන ලද්දාහු, සිතින් විමසන ලද්දාහු, නුවණින් අවබෝධ කරන ලද්දාහු වෙත් හේ මුෂිතස්මෘතිව කරුණිය කරන්නේ අන්‍යතර දේවනිකායකට එළඹෙයි. එහි සුකිත වූ ඔහුට ධර්මපදයෝ වටහත්. මහණෙනි, බුද්ධ වචනාස්මෘති සිහිය ඉපැද්ම ගුරු වෙයි. වැඩි ඒ සත්වයා වහාම විශේෂගාමී වෙයි. මහණෙනි, කණින් අසා දරන ලද, වචනින් පුරුදු කරන ලද, සිතින් පරීක්ෂා කරන ලද, ප්‍රඥායෙන් අවබෝධ කරන ලද ධර්මයන්ගේ මේ පළමුවන ආනිශංසය කැමති විය යුතුය.
හොඳයි, දැන් එතකොට මෙතනත් අපිට තේරෙනවා දැන් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය ඒ කාලේ බෙදලා තියෙන්නේ මෙන්න මේ නවාංග ශාස්ත්‍ර ශාසනය කියලා කොටස් 9කට. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතියුත්තක, ජාතක, අබ්බූත ධර්ම, වේදල්ල කියලා කොටස් 9කට බෙදලා තිනවා කියලා කියනවා. ඒතර කොමක් හෝ වේවා මේ ධර්මයක්. ඒතර මේ ධර්මය අසතේ ධම්මා සෝතානු දතා හොන්ති. හොඳට මේ කණින් අහලා තියෙනවා. ඒතර අපිට ඒ කාලේ හැටියට තේරුම් ගන්න තියෙන්නේ දැන් ඒ කාලේ පොත්පත් තිබුණෙත් නැහැ, ඉන්ටර්නෙට් තිබුණෙත් නැහැ, සීඩී තිබුණෙත් නැහැ, මොනවාක්වත් තිබුණ නැහැ. ඒතර කායෙන් හරි අහන්න ඕනේ. ඇසීම හරහා තමයි දැනුම එකතු කරගෙන තියෙන්නේ. ඒ ගැන තමයි ඉතින් විශේෂයෙන් මෙතෙන් සඳහන් වෙන්නේ. අපිට හැබැයි අද කාලේ හැටියට ඉතින් පොතකින් බලන්න පුළුවන්, අන්තර්ජාලයෙන් බලන්න පුළුවන් මේ කුමන හෝ ක්‍රමයකට අපිට මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. ඒතර ඔන්නේ ඉගෙනගත් අවස්ථාවෙදී වචසා පරිචිතා, ඊට පස්සේ වචනිනුත් ඒක පුහුණු කරනවා. මනසානුපෙක්ඛිතා, ඊට පස්සේ හිතිනුත් විමසලා බලනවා. දිට්ඨියා සුප්පටි විද්ධා, ඒ අනුව තමන්ගේ නුවණ දැකීම පිරිසුදු කරගන්නවා. හැබැයි ඕකේ ලස්සන කොටස තමයි සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ. දැන් මේ හැබැයි මේ තැනත්තා මොකක් හෝ හේතුවකට මැරෙන වෙලාවේදී සිහිය නැහැ. ඒ කියන්නේ මැරෙන වෙලාවේදී හොඳ සිහියෙන් නෙමෙයි මැරෙන්නේ. දැන් මේ හොඳට මේ ධර්මයක් පුහුණු කරපු කෙනෙක්, එහෙම නැත්නම් ධර්මයේ ඉගෙන ගත්ත කෙනෙක්, වචනයෙන් ඒක පරිශීලනය කරපු කෙනෙක්, විමසා බලපු කෙනෙක්. හැබැයි මොකක් හරි වෙලාවකට මොනක් හරි හේතුවක් නිසා මැරෙන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා මුට්ටස්සතිව තමයි මැරෙන්නේ. ඒ කියන්නේ සිහිය නැහැ ඒ වෙලාවේ. හොඳ සිහියෙන් දැන් අපි කියනවානේ සිහිය දිනු කරන්න, සතිය වඩන්න, සතිපට්ඨානේ දිනු කරන්න. ඒතර මැරෙන වෙලාවේදී සිහියෙන් මැරෙන්න පුළුවන් කියලා ඒක අනිසංසයක් වශයෙන් අපි පෙන්නනවානේ. දැන් ආනාපාන සතිය ගැන විශේෂයෙන් කතා කරද්දී කතා කරනවා මේ අවසාන හුස්ම රැල්ලත් සිහියෙන් මැයන්නේ කියලා. ඒතර ඒක ඇවිල්ලා අනිසංසයක්. සතිය දිනු කිරීමේ අනිසංසයක්. හැබැයි මෙතන මේ සූත්‍රයේදී එන විශේෂත්වය තමයි දැන් මේ කතා කරන ස්වාමීන් වහන්සේ වෙන්න පුළුවන්, උපාසකෙක් උපාසිකාවක් වෙන්න පුළුවන්. එයා මේ වගේ ධර්මයක් හදාරලා තිනවා, පුහුණු කළා තිනවා, ධර්මයේ කියවලා තිනවා, කල්පනා කළා තිනවා, ඒක ගැන මතක තියාගෙන තිනවා. හැබැයි මැරෙන මොහොතේදී සිහිය පොඩ්ඩක් විකල් වෙලා මොකක් හරි අවුලක් ගිහිලා තමයි ඉතින් මැරලා තියෙන්නේ. දැන් ඒකේ තියෙන වාසිය තමයි අර විදිහට මැරුණා, අසිහියෙන් මැරුණා, අරේ තමන් පුහුණු කරපු ධර්මය ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ කියනවා සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ අඤ්ඤතරං දේවනිකායං උප්පජ්ජති. වෙනත් කුමක් හෝ ඒ අන්‍ය වූ දේවනිකායක තමයි උපදින්නේ. කලුරිය කළා, එහෙම කලුරිය කළා දේවනිකායක උපදුනාට පස්සේ තස්ස තත්ථ සුඛිනෝ ධම්ම පදාපි ලබන්ති දන්தோ භික්ඛවේ සතුප්පාදෝ. දැන් එතකොට ඉක්මන්ටම මේ අර පුහුණු කරපු ධර්මය යාට මතක් වෙනවා මේ ඉපදිච්ච ගම. ඒක තමයි යාට ගුරු තනතුර හිරින්. නැත්නම් එයා මුල් කරගන්නේ ඒ ජීවිතේදී මේ තමන් පුහුණු කරපු ධර්මය. ඒක මතක් වුණා මේ හැම දෙයක් මේ අතීත භවයේදී කරපු බව යාට ටක් ගාලා ඔන්න ඔළුවට ආවා. ඒක දැන් ඉස්සරහින් තියාගත්තා. ඒක තමයි යාට මේ මාර්ගේ පෙන්වන්නේ. එහි සුකිත වූ ඔහුට ධර්මපදයේ වැටහෙනවා. එයාට දැන් හොඳට එතන දේවනිකායක ඉපදුනා. ඒක දැන් ඔන්න ධර්මයේ වැටහෙන්න ගන්නවා. ඒක හරහාම ඔන්න සිහිය ඉපදිනවා. සෝතානුගතානම් වික්‍රේ ධම්මානම් වචසා පරිචිතානම් මනසානුපෙක්ඛිතානම් විත්‍යා සුප්පටි විද්ධානම් අයම් පඨමෝ ආනිසංසෝ. දැන් ඒතර මේක ආනිසංසයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපිට එකතකින් ධර්මයට ඇහුම්කන් දීලා ඒක මනසින් විමසලා ඒ අනුව නුවණක් පිරිසුදු කරගෙන එක පැත්තකින් එහෙම ඉඳලත් මරණ මොහොතේදී පොඩ්ඩක් අවුල් යන්නත් පුළුවන්. ඒක තමයි ඉතින් මරණයේ ස්වභාවය. අපිට කියන්න බෑ මේ පොත්පත් බැලුවා කියලා, ධර්ම පොත්පත් බැලුවා කියලා, ධර්මයේ සත්‍යයනා කළා කියලා මරණ මොහොතේදී හැමෝටම ඒකක් ධර්මයක් මතක් වෙලා සිහියෙන්ම මැරෙන්න පුළුවන් වෙයි කියලා ස්ථිර වශයෙන් කියන්න බෑ. හැබැයි සිහියෙන් නොමැරුණත් අර දේ කළා තියනවා නම් දැන් මෙතෙන් බුදුරජාන් වහන්සේ කියනවා මේක ඇහිලා වාසියක්, මේක ඇහිලා ආනිසංසයක්. එයා ගිහිල්ලා උපදිනවා යම්සි දේවනිකායක. ඉපදුනාට පස්සේ උපදුන ගමන් අර තමන් පුහුණු කරපු ධර්මයේ මතක් වෙනවා. ඒක ඉස්සරහට එනවා. ඒක තමන්ට මේ ගුරුවරයෙක් වගේ පාර පෙන්නනවා. ඒක ආනිසංසයක් වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. හොඳයි 13 වෙනි දෙවැනි එකක් කියන්න.
පුණජපරං ආවුසෝ පුණජපරං භික්කවේ භික්ඛෝ ධම්මං පරියාපුණාති සුත්තං ගෙයියං වෙයියාවක් වෙයියා කරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අබ්බූත ධම්මං වේදල්ලං තස්සතේ ධම්මා සෝතානු දතා හොಂತಿ වචසහ පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා සෝ මුට්ඨස්සති කාලං කුරුමානෝ අඤ්‍යතරං දේවනිකායං උප්පජ්ජති තස්ස තත්ථ නහේව කෝ සුඛිනෝ ධම්ම පදාපි ලපಂತಿ පදාපි ලප ධම්ම පදාපි ලපಂತಿ අපිචකෝ භික්ඛු ඉද්ධිමා චේතෝ වසිප්පත්තෝ දේව පරිසායන් ධම්මං දේසේති තස්ස එවං හෝති අයං වාසෝ ධම්ම විනයෝ යත්තාහං පුබ්බේ බ්‍රහ්මචාරින් අචරින්ති දන්தோ භික්ඛවේ සතුප්පාදෝ අතසෝ සත්තෝ කිප්පං ඒව විශේෂගාමි හෝති තවද මහණෙනි තවද මහණෙනි මහණ සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ගාථා උදාන ඉති උත්තක ජාතක අබ්බූත ධම්ම වේදල්ල යන දහම් පුහුණු කෙරේ. ඔහු විසින් මේ දහම්හු කණින් අසා දරණ ලද්දාහු වචනින් පුරුදු කරන ලද්දාහු සිතින් පරීක්ෂා කරන ලද්දාහු ප්‍රඥායෙන් අවබෝධ කරන ලද්දාහු වෙත්. හේ මුලා සිහි ඇතිව කළුරිය කරන්නේ අඤ්‍යතර දේවනිකායකට එළඹෙයි. එහි සුකිත වූ ඔහුට ධම්මපදයෝ නොවටහත් වැලිත් රහත් මහණේ හිර්දිමත් වූයේ චේතෝ වශී ප්‍රාප්ත වූයේ දෙව්පිරිසි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. මම පෙර අත් බව යම් සස්නක බඹසර වස් පිරීම්ද මේ ඒ ධර්ම විනය කියායි. මහණනි ස්මෘති උප්පත්තිය ලෙසිය වැලියේ සත්ව තෙමේ වහා විශේෂ ගාමී වෙයි. සෙයතාපි භික්කවේ
හරි. එතකොට මේ දෙවැනි එකේද කියන්නේ අර ඉපදිච්ච ගමන් එයාටම ස්වයං වශයෙන් මේක මතක්ුන්නේ නැහැ. එතකොට දෙවැනි අවස්ථාව දුරයන්වන් සඳහන් කරන්නේ මේ එයා ඉපදුනා දේවනිකායක ඉපදුනා. දැන් පළවෙනි එකේදී නම් ටංගාලේ ඉපදුන ගමන් තමන්ගේ වශයෙන්ම මතක් වෙලා ආවා. හැබැයි දෙවැනි අවස්ථාවේදී එහෙම මතක්ුනේ නැහැ. හැබැයි ඒ දේවනිකායට බණ කියන්න යම්සේ අරහත් වෙච්ච පත් වෙච්ච මේ ඉර්ධිමත් වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් එනවා. ඇවිල්ලා බණක් කියනවා. දැන් උතේ ඔය වගේ අවස්ථාවන් දැන් බුද්ධ කාලෙදී බුදුරජාන් වහන්සේත් වැඩම කළා බණ කියලා තේනවා. ඇතැම් වෙලාවට විශේෂයෙන්ම මුගලන් මහරහතන් වහන්සේ වැඩම කළා බණ කියලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ අවස්ථා තමයි දෙවැනි අවස්ථාව වශයෙන් පෙන්වන්නේ. ඉබඳු ඒ වෙනත් තැනත් එක්ක ඇවිල්ලා බණ කියද්දි අර තැනත්තර මතක් වෙනවා මම මේ අහපු බණක් තමයි මේ කියන්නේ. මම මේ කලින් ප්‍රගුණ කරපු බණක් තමයි මේ කියන්නේ. මට පුරුදු දෙයක් තමයි මේ කියන්නේ කියලා අන්න Tamanට පුදුමාකාර සතුටක් පහළ වෙනවා. දැන් අර මතක් අමතක වෙලා තියෙච්ච ටික අක්කම ආයෙ දැන් මතක් වෙලා ඒක නිකන් දැන් ඉස්සරහින් හිටිනවා. ඒක දැන් ගුරුතන්නටපත් වෙනවා. එතනින් ඔන්න දැන් සතිය පිහිටනවා. ඒතර ඒක දෙවැනි ආනිසංශය වශයෙන් පෙන්නවා. හොඳයි.
ඒකට උදාහරණයක් කියනවා ස්වාමින් වහන්සේ පුංචි. සේයතාපි බිකෝයේ පුරිසෝ කුසලෝ බේරි සද්දස්ස සෝ අධධාන මග්ග පටිපන්නෝ බේරි සද්දං සුනෙය්‍ය. තස්ස නහේවකෝ අස්ස කංකාවා විමතිවා බේරි සද්දෝ නුකෝනක් නු කෝ බෙහිරි සද්දෝති අතකෝ බෙහිරි සද්දෝත්වේව නිට්ටං ගච්චේය. ඒවමේව කෝ භික්කවේ භිකූ ධම්මං පරියාපුනන්ති සුත්තංගෙයං වෙය්‍යාකරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අබ්බූත ධම්මං වේදල්ලං. මහණනි යම් පරිදි පුරුෂයෙක් බෙරහඬෙහි දක්ෂ වූයේ වේද හේ අදන් වගට පිළිපන්නේ බෙරහඬ අසයි බෙරහඬක් වේදෝ හෝයි බෙරහඬක් නොවේදෝ හෝයි සැකයක් විමතියක් හෝ නොවේ වැලිත් බෙරහඬක් මෙයයි නිශ්චයටේ මහණනි ඒ පරිදිම මහණ සුත්ත ගෙය වෙය්‍යා කරන ගාථා උදාන ඉති උත්තක ජාතක අභූත ධර්ම වේදල් යන දහම් පුරුදු කෙරෙයි ඔහිසින් ඒ දහම් හෝ කණින් අසා දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් පරියේෂණ කරන ලද්දාහු නූණින් අවබෝධ කරන ලද්දාහු වේ ඒ සිහි මුලාව කළුරේ කරන්නේ එක්තරා දේවනිකායකට එළඹේ එහි සුඛිතව වසනහුට ධර්මපදයෝ නොවටහත් වැලිත් මහණේ කේදිමත් වූයේ චේතෝ වශීප්‍රාත වූයේ දෙව් පිරිසි දහම් දෙසයි ඔහුට මේ බඳු සිතෙක් වෙයි ම පෙර අත්බැව මම යම් සස්නික බඹසර පිරීම්ද මේ ඒ දහම් විනය කියයි මහණනි ස්මෘති උත්පත්තිය දන්දය වැලි ඒ සත්ව තෙමේ වහාම විශේෂගාමී වෙයි මහණනි කණින් අසා දරන ලද වචනින් පුරුදු කරන ලද සිතින් පරිෂ්ටි කරන ලද ප්‍රඥායෙන් අවබෝධ කරන ලද ධර්මයන්ගේ මේ දෙවනි ආනිසංසය කැමති විය යුතුය. තුන්වැනි එක පුණජ පරං භික්කවේ භික්ඛු ධම්මං පරියාපුණාති සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අබ්භූත ධම්මං වේදල්ලා තස්ස තේ ධම්මා සෝතානුධතා හොಂತಿ වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා සෝ මුට්ඨස්සති කාලං කුරුමානෝ අඤ්‍යතරං දේවනිකායං උප්පජ්ජති තස්ස තත්ථ නහේව කෝ සුඛිනෝ ධම්ම පදාපිලං පදාපිල පන්ති නපි භික්ඛු ඉද්ධිමා චේතෝ වසිප්පත්තෝ දේව පරිසයන් ධම්මං දේසේති අපිචකෝ දේව පුත්තෝ දේව පරිසයන් ධම්මං දේසේති තස්ස ඒවං හෝති අයං වාසෝ ධම්ම විනයෝ යතාහං යත්තාහං පුබ්බේ බ්‍රහ්මචරියං අචරින්ති දන්தோ භික්ඛවේ සතුප්පාදෝ අතසෝ සත්තෝ කිප්පං ඒව විශේෂගාමි හෝති තවද මහණනි මහණ සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ගාථා උදාන ඉති උත්තක ජාතක අභූත ධම්ම වේදල් යන දහම් පුරුණු කෙරේ ඔහු විසින් ඒ දහම් හෝ කණින් අසා දරණ ලද්දාහු වචනින් පුරුදු කරන ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥාවෙන් පසක් කරන ලද්දාහු වේත් හේ සිහි මුලා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹේ එහි සුඛිතව වසන ඔහුට ධර්මපදයෝ නොම වටහත් මහණේ කේදිමත් වූයේ චේතෝ වශිප්‍රත වූයේ දෙව් පිරිසි දහම් නොම දෙසයි වැලිත් ධර්ම කතික දෙව් පුතෙක් දෙව් පිරිසි දහම් දෙසයි ඔහුට මෙබඳු සිතෙක් වෙයි පෙර ආත්මව මම යම් සස්නික බඹසර පිරිහිම්ද ඒ මේ ධර්ම විනය කියායි මහණනි ස්මෘති උප්පත්තිය දන්දය වැලි ඒ සත්ව තෙමේ වහාම විශේෂගාමී වෙයි
එතකොට එතෙන්දි තුන්වෙනි ආනිසංශය වශයෙන් පෙන්නන්නේ දැන් අර අවස්ථා දෙකම ගිලිහෙනවා. ඒ කියන්නේ මෙරුණ ගම මේ මෙරිලා ඉපදිච්ච ගමන් එයාට මතක් වෙන්නේත් නැහැ. ඒ වගේමයි එහෙම ඒක මතක් නොවුනට ඊට පස්සේ රහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා ඒ දේව පිරිසෙහි බණ කියන්නේත් නැහැ. හැබැයි ඒ දේව පිරිසේ ඉන්න වෙනත් දෙවි කෙනෙක්, ධර්මයට ලැබි දෙව් කෙනෙක්, ධර්ම කතික වූ දෙව් කෙනෙක්, දෙවි කෙනෙක් බණ කියනවා. ඒ බණ කියද්දී දැන් එයාට ගාල මතක් වෙනවා. එතකොට මේ දන්தோ භික්ඛවේ සතුප්පාදෝ මේ සතිප්පාදයක් ඇති කර ගැනීම මේකට සිහිය එළඹවා ගැනීම ඉක්මනට මේ අතීතයත් එක්ක අතීතයේ ආපු ධර්මය අතීතයේ ප්‍රගුණ කරපු ධර්මය නැවත මේ උකහා ගැනීම එයාට හරි පහසුයි ඒක අමාරු දෙයක් නෙමෙයි ඒත් මෙතෙන්දී එතකොට මේ තමන්ගේ දෙව් පිරිසෙම ඉන්න වෙනත් දෙවි කෙනෙක් බණ කියද්දි ටංගාලේ වැඩි සිද්ධ වෙනවා ඉතින් ඒකට උදාහරණයකුත් දෙනවා හොඳයි ඒක චොට්ටක් කියන්නම්
මහණෙනි යම් පරිදි පුරුෂයෙක් සක්හඬෙහි දක්ෂ වූයේ වේද හේ අදන් මගට පිළිපන්නේ සක්හඬ අසයි සක්හඬ දෝ හෝ සක්හඬ නොවේ දෝ හෝ සැකයක් විමතියෙක් හෝ ඔහුට නොවේ වැලිත් සක්හඬෙක් මෙය යයි නිශ්චේතයේ මහණෙනි එපරිදිම මහණතේ මේ සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ගාථා උදාන ඉති උත්තක ජාතක අභූත ධම්ම වේදල්ල යන දහම් පුහුණු කෙරේ ඔහු විසින් ඒ දහම් කණින් අසා දරන ලද්දාහු වචනින් පුරුදු කරන ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් පසක් කරන ලද්දාහු වේත් ඒ සිහි මුලා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹේ එළ එහි සුඛිතව වසන ඔහුට ධම්මපදයෝ නොවටහත් මහණෙක් යෙදිමත් වූයේ චේතෝ වශිප්‍රාප්ත වූයේ දෙව් පිරිසි දහම් නොදෙසයි වැලිත් දෙව් පිතෙක් දෙව් පිරිසි දහම් දෙසයි ඔහුට මෙබඳු සිතක් වෙයි පෙර අද්දව මම යම් සස්නික බඹසර පිරීම්ද මේ ඒ ධර්ම විනය කියායි මහණනි ස්මෘති උප්පත්තිය ගුරුය වැලිත් ඒ සත්ව තෙමේ වහාම විශේෂගාමී වෙයි කණින් අසා දරන ලද වචනයෙන් පුරුදු කරන ලද සිතින් විමසන ලද නුවණින් අවබෝධ කරන ලද ධර්මයන්ගේ මේ තුන්වන ආනිසංසය කැමති විය යුතුය.
ඔව් එතකොට එතරම් සඳහන් කරන්න දැන් තමන්ට තංගක් වෙන්නේ. දැන් මේ අවස්ථාවේ තමන්ටම මතක් වුනේත් නැහැ ඉපදිච්ච ගමන්. එයාට වෙනත් අරහත්ත්වයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා කිව්වෙත් නැහැ. මේ පිරිසේ ඉන්න දේව පුත්‍රයෙක් බණ කිව්වා. එතෙන්දි තංගාල මතක් වුණා. එතෙන්දි යොසුලෝ මතක් වුණා. මේ මම ආපු ධර්මයක් මේ මම මේ මිට කලින් ප්‍රගුණ කරපු එකක් ඊට කලින් මේ බණ මට ඇහිලා තියෙනවා කියලා ඔන්න මතක් වෙනවා. දැන් ඒ සමාහලාවට එකාතකින් මේකේ වාසිය තමයි අපි මේ ධර්මයක් අහලා පෙර භවයකදී හෝ ඒක පුරුදු කළා වචනයෙන් හොඳට වාචෝද්ගත කළා ඒක ගැන යම්සි මානසිකාරයක් කළා විමසා බැලීමක් කළා තිබුණා නම් ඒතර මේ කාලෙදී නැත්තම් මේ භවයේදී අලුත් භවයකදී ඇහෙනකොට අරකට එක්ක පුදුම විදිහට හිත ඒක රාශී වෙනවා. ඒ හිත ඒකත් එක්ක නිකන් ඒකාත්මීය වීමක් වෙනවා. ඒකත් එක්ක හරියට සැසඳෙනවා. ඒතර දැන් ඔන්න ඔය දේ වෙන්නේ නැහැ අපි ඒක ප්‍රගුණ කළා නැත්තම්. ඒ කියන්නේ එහෙමනම් ඉතින් එක්කෝ අපි මේ කාලේ තමයි අලුතින්ම පටන් ගත්තා වගේ. අපිට කවදාවත් ඇහිලා නැහැ. හැබැයි අපි ඒක අහලා තේනවා නම් ප්‍රගුණ කළා තේනවා නම් නුවන්ින් විමසා බැලීමක් කළා තේනවා නම් ඒක ඊළඟ භවයකදී හරිය ඇහෙද්දී බොහොම යොහසලුව යාට ඒක සතිය උපදවා ගන්න පුළුවන්. නැවතත් අර තමන් ප්‍රගුණ කරපු ටික මතක් කර ගන්න පුළුවන්. ඒක දැන් ඉස්සරහට එනවා. තමන්ට ගුරුවරයෙක් වගේ පාර පෙන්නන්න අර ටික දැන් ඉස්සරහට එනවා. ආයි මුලින්දම් ප්‍රගුණ කරන්න දෙයක් නැහැ. අර ඔක්කොම ටික දැන් කට්ටම් ගාලා තමන්ට මතක් වෙනවා. නැත්තම් ඒ විලාසය තමන්ට මතක් වෙනවා. ධර්ම රසය ඉස්සරහට එනවා. ඔන්න වගේ ආනිසංසයක් තුන්වෙනිව දේශනා කරනවා. හොඳයි අපි කෙටියෙන් ඕනනම් ඊළඟ ආනිසංස දෙකත් පොඩ්ඩක් මතක් කරමු.
පුනච පරම් භික්කවේ භික්කූ ධම්මං පරියාපුනාති සුත්තංගේ යම් වෙය්‍යාකරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අබ්බූත ධම්මං වේදල්ලා තස්සතේ ධම්මා සෝතානුදතා හොಂತಿ වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා සෝ මුට්ටසති කාලං කුරුමානෝ අඤ්ඤතරං දේවනිකායං උප්පජ්ජති තස්ස තත්ත නහේවකෝ සුඛිනෝ ධම්මා පදාපි ලපಂತಿ නපි භික්කූ ඉද්දිමා චේතෝ වසිප්පත්තෝ දේව පරිසායන් ධම්මං දේසේති නපි දේව පුත්තෝ දේව පරිසායන් ධම්මං දේසේති අපිජකෝ උපපාතිකෝ උපපාතිකං සාරේති සරසි ත්වං මාරිස යත්ත මයං පුබ්බේ බ්‍රහ්මචරියං අචරිම් හාති සෝ ඒව මාහ සරාමි මාරිස සරාමි මාරිසාති දන්දෝ භික්කවේ සතුප්පාදෝ අත සෝ සත්තෝ කිප්පං ඒව විශේෂගාමී හෝති තවද මහණනි මහණ සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉති උත්තක ජාතක අබ්බූත ධම්ම වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි ඔහු විසින් මේ දහම කණින් අසාධරණ ලද්දාහු වචනින් පුරුදු කරන ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් අවබෝධ කරන ලද්දාහු වෙත් හේ සිහි මුලා වූයේ කරුණිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹේ එහි සිකුතව වසන ඔහුට ධර්මපදයෝ නොවටහත් මහණෙක් ඉද්ධිමත් වූයේ චේතෝ වශිප්‍රාප්ත වූයේ දෙව්පිරිසි දහම් නොදෙසයි දේව පුත්‍රයෙක්ද දෙව්පිරිසි දහම් නොදෙසයි වැලි පළමු උපන් ඕපපාතිකයෙක් ඒ පසුව උපන් ඕපපාතිකයා සිහිපත් කරවයි නිදුකානෙනි යම් සස්නෙක පෙර අපි බඹසර හුසුම් හයි නොසිහි කෙරෙහිද හේමසේ කියයි නිදුකාලනි සිහි කෙරෙමි නිදුකාලනි සිහි කෙරෙමි මහණනි ස්මෘති උප්පත්තිය දන්දය වැලිත් ඒ සත්ව තෙමේ වහාම විශේෂ ගාමී
වෙයි. එතන දැන් සඳහන් කරන්න දැන් එයා අර වගේ උපදින ගමන් එයාට මතක් වුණෙත් නැහැ ඊළඟට රහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා බණ කිව්වෙත් නැහැ දෙව් පිරිස්වල ඉන්න අනිකුත් දෙවි කෙනෙක් ඇවිල්ලා බණ කිව්වෙත් නැහැ හැබැයි වෙනත් භික්ෂූන් වහන්සේ කෙනෙක්ම ඉපදලා ඉන්නවා එතන. එහෙම නැත්නම් තමන් ඒ වාක්කෝ ධර්මයක් ප්‍රගුණ කරපු කෙනෙක්ව නැවත ඉපදලා ඉන්නවා. එයා යාළුවෙක් විදිහට ඉදිරිපත් වෙලා එයා මතක් කරනවා මේක අහලා නැද්ද? මේ විදිහට කෙරුවේ නැද්ද? මතක නැද්ද ඔය දින මේ බඳු ධර්මයක් ප්‍රගුණ කළා? මතක නැද්ද මේම දෙයක් කල්පනා කරා? මතක නැද්ද මේම දෙයක් කටපාඩම් කළා කියලා එයා මතක් කරලා දෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේකෙ පෙන්නන්නේ අපි තුමු වැලි කෙළියේදී හිටපු යාළුවෙක් ඉන්නවා. ඉස්කෝලේ හිටපු යාළුවෙක් ඉන්නවා. අපි තුමු යමක් හරි හේතුවකට දැන් මේ ඉස්කෝලේ යාළුවා මග හැරුණා. අවුරුදු ගානකට පස්සේ තමයි මගකදී හම්බුනේ. අපි තුමු බස් එකකදී හම්බුණා, මග තොටේදී හම්බුණා. වාක් හරි තැනකදී මේ යාළුවා හම්බුණා. ඉතින් ඒ යාළුවට මතකයි හැබැයි මෙයාව. මෙයාට මතක නැහැ. ඊට පස්සේ ඉතින් ඒ යාළුවා මතක් කරලා දෙනවා. මතක නැන්ද අපි ඉස්කෝලේ ගිය හැටි, මේ පන්ති අපි හිටියේ, පන්ති බාර ගුරුතුමිය හිටියේ මෙන්න මෙයා. ආවල් වැඩේ අපි කළා, අන්තිමට මේ දවසේ ගුටි කෑවා. මෙදා ඔන්න යන්තම් ඉස්කෝලේ ඉවර වුණා. මෙදා තමයි ඕ ලෙවල් කරේ, මේ කාලේ තමයි ඒ ලෙවල් කරේ. මෙන්න මේ ආවල් පන්තියට ගියේ මතක නැද්ද කියලා ඉතින් මේ කරපු දේවල් ටික මතක් කරලා දෙනකොට ඔන්න ඔක්කොම ටික මතක් වෙලා එනවා. අර ටික නිකන් මග හැරලා තෝනේ, අර ටික නිකන් මතකයට යට වෙලා තිබුණේ, කාලයට යට වෙලා තිබුණේ. නමුත් අර යාළුවා මතක් කරනකොට ඔක්කොම ටික මතක් කරලා උඩට එනවා. අන්න ඒ වගේ මෙතෙන්දී ඒ යම් කෙසේ අනෙකුත් සහචර දෙවි කෙනෙක් එයා මතක් කරලා දෙනවා, මතක නැද්ද මෙන්න මේ කාලේ අපි මේම දෙයක් ධර්මයක් ප්‍රගුණ කළා, ඔය වගේ බණ පොතක් කියව මතක නැද්ද, ඕක කටපාඩම් කළා මතක නැද්ද කියලා අන්න එයා මතක් කරලා දෙනවා. එතකොට අර මේ කාලයේ වැලි තලාවෙන් ඇහිලා තිබිච්ච මතකයන් ටික ඔක්කොම අවදි වෙලා ආයෙත් මතක් වෙලා එනවා. ඒ නිසා මේ ධර්මයේ ප්‍රගුණ කිරීමේ, වාචෝද්ගත කිරීමේ, ඊළඟට මනසින් ඒක විමසා බැලීමේ වාසිය මෙතනදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඇත්තටම ඒ ධර්මයක් විශේෂයෙන්ම ධර්මය හා සම්බන්ධ කරුණු ධර්මමය කරුණු හිත තබා ගැනීම මතක තියා ගැනීම මනසින් මෙනෙහි කිරීම ඒ අනුව තමන්ගේ දෘෂ්ටිය නිවැරදි කර ගැනීම කියන එක අතිශය වැදගත් වෙනවා. දැන් අද අපි කතා කරපු මේ චේතෝ විමුක්ති මට්ටමේදී ඒ එකතු කරගත්ත ධර්මයම පාවිච්චි කළා හරි පැත්තට හරවගෙන යම්ම අවස්ථාවකදී හිත නිදහස් කරගන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඇතම් කෙනෙකුට කමඨහන මතක් වෙන්නේත් මේ වගේ තමයි. අපි තුමු කමඨහන සුද්ධ කරන අවස්ථාවේදී එයාට කමඨහනක් ලැබුණා. ඒකට එයා දැන් ඔන්න භාවනා කරගෙන යනවා. භාවනා කරගෙන යද්දී ඒ කමඨහන ඒ අදාළ තැනදී ටක් දාලා මෙනෙහි වෙන්න ඕනේ. සිහි කරන්න ඕනේ. සිහි කළා මෙතෙන්දී මෙන්න මෙහෙමයි කරන්න කිව්වේ. මෙතෙන්දී මෙන්න මේ පියවරයි ගන්න කිව්වේ. ඊට ඔන්න මතක් වුණා නම් ඊට පස්සේ අන්න එතෙන්ට හරව ගන්න පුළුවන් ඒ ඒ ඒ උපදේශය එතෙන්දී යොදන්න පුළුවන් යෙදීම හරහා ඊළඟ පියවරට නැත්නම් ඊළඟ මට්ටමට යන්න පුළුවන්. ඒ නිසා ධර්මය මෙනෙහි කරාත් කිරීමත් අදාළ තැනදී හරියට ඒක යොදා ගැනීමත් එකාර්ථකින් බලහම යෝගාචරය සතු වගකීමක් වෙනවා. එයා දක්ෂ වෙන්න ඕනේ එහෙනම් ඒ ධර්මය හරියට යොදා ගන්න හරියට මෙනෙහි කරන්න අදාළ තැනදී මෙනෙහි කිරීම නතර කරන්න නතර කළා වුණා හිතේ නිදහසට හිතේ විමුක්තියකට චේතෝ විමුක්තියකට පාර විවෘත කරලා දෙන්න. ඒ නිසා අද අපි චේතෝ විමුක්ති සම්බන්ධයෙන් මේ කතා කළේ. ඉතින් කාටවත් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් ඉතින් අපිට සාකච්ඡාව සමාප්ත කරන්න පුළුවන්. එක්කෙනෙක් අත උස්සලා තියෙනවා. ඔව් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. මේ පැත්තෙන් අතක් ඉස්සෙලා තියෙනවා අවසර ලබා දෙන්නද?
ඔව් ඔව් කියන්න.
සුරංගනි මහත්මියට කතා කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
දැන් අපි භාවනාවේ යෙදිලා ඉන්නකොට අපිට ගොඩක් වෙලාවට අපි මෙනෙහි කිරීමක් කරන්න නැතුව එන දේවල් දිහා බලාගෙන ඉන්නකොට අපේ හිත අපි දකිනවා ওই නවමහ විතක් වලට අපි යනවා. එතකොට අපි හඳුනා ගන්නවා මේ අහවල් විදිහ විතක්කේකට තමයි අපි ගිහින් තියෙන්නේ. මේකෙන් බැහැර වෙන්න ඕන කියන එක සමහර වෙලාවට මේ මතක් වෙනවා. සමහර වෙලාවට ටිකක් වෙලා ගිහින් තමයි අපිට මතක් වෙන්නේ. එතකොට එහෙම වුණහම සතිමත් වුණහම අපි ටිකකින් ඒකෙන් අයින් වෙන්න පුළුවන්. ඒත් සමහර වෙලාවල් තියෙනවා අපිට අයින් වෙන්න බැරුව ඒකෙම ඉන්න වෙලාවලුත් තියෙනවා. ටිකක් වෙලා රැඳිලා ඉඳිලායි අපි අයින් වෙන්නේ. ඒ වගේ වෙලාවක ඒවයින් ඇති වෙන කෙලෙස් මොන විදිහටද අපි මොන විදිහටද ඒ වගේ වෙලාවක ක්‍රියා කරන්න ඕනේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස? තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි. ඒක තමයි දැන් අදත් අපි කතා කළේ ධර්මය හා සම්බන්ධම දේවල් මතක් වෙන්න පුළුවන්. ඒත් ධර්මය හා සම්බන්ධ දේවල් මතක් වෙද්දී ඇතම් කෙනෙකුට ඒකම කරදරයක් වෙනවා. මේ ධර්මය හා සම්බන්ධ මානසිකාරයක් ඇවිල්ලා තියෙන්නේ. ඒකයි මතක් වෙන්නේ. ධර්ම කරුණු තමයි ඔළුවට එන්නේ. හැබැයි ඒක දිගට යනවා දැන්. ඒක කියවනවා. පොතේ මතේ තියෙච්ච දේවල් මතක් වෙනවා, බණට අහපු දේවල් මතක් වෙනවා, හිතපු දේවල් මතක් වෙනවා, ධර්මයට අදාළ දේවල් මතක් වෙනවා. දැන් හිත ඒකෙම එක්තරා අන්දමකින් ව්‍යාවෘත වෙලා ඉන්නවා. හිත ඒක අතාරින්නේ. ධම්ම විතක්ක වාසිස්සන්ති කියලා බුදුරජාන් වහන්සේ පංසුදෝක සූත්‍රයේදී එහෙම දේශනා කරන්නේ ඒකයි. දැන් අර අපි ක්‍රමානුකූලව නරක විතර්ක ටික අතහැරලා දැම්මා, අකුසල විතර්ක ටික අතහැරලා දැම්මා. ඒක අපි කරා. ඒකත් දක්ෂයි. ඊට පස්සේ සියුම් විතර්කත් අපිට ආවා. ඒකත් කොහොමද අතහැරගත්තා. ඒකත් ඇත්තටම අමාරුයි. හැබැයි ඒකත් දක්ෂව කරා. හැබැයි දැන් මේ ධර්ම විතර්කත් වෙනවා. ඒක කොහොමද හලාගන්නේ? ඒක කොහොමද අතහැරගන්නේ කියන එකේදී තමයි අපි සමානතාවට දක්ෂ නැත්තේ. මොකද අපි එක්ක තියෙන ධර්මයට තියෙන ගෞරවය නිසා, නැත්නම් ඒකේ තියෙන රසය නිසා අපි ඒකම කල්පනා කර කර ඉන්නවා. හැබැයි අර හිත ඒකෙනුත් අයින් වෙන්න ඕනේ කියන එක අපිට මතක් වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වලදී ඒක මතු කරලා තියෙනවානේ. ඒකක් තමයි මම අද මතක් කළේ. අර අනුරුද්ධ සාමීන් වහන්සේට දීපු අටවෙනි කාරණාව. ඒ තමයි දැන් මේ ඔක්කොම හරි. අනුරුද්ධ සාමීන් වහන්සේට කල්පනා වෙච්ච මේ ඔක්කොම අනිත් හතම හරි. අල්පේච්ඡ වූ තැනැත්තාටයි මේ ධර්මය. ඊළඟට සතුටින් ඉන්න කෙනාටයි මේ ධර්මය, ප්‍රඥාවන්තයාටයි මේ ධර්මය, විවේකයට කැමති කෙනාටයි මේ ධර්මය. ඔය විදිහට මේ කාරණා හයක්, මේ හතක් කියලා ඒ ඔක්කොම හරි. හැබැයි බුදුරජාණන් වහන්සේ තමයි අටවෙනි එක එකතු කරන්නේ. මේ ප්‍රපංචයෙන් වෙන් වෙච්ච කෙනාට, ප්‍රපංචයට නොඇලිච්ච කෙනාට, නිෂ්ප්‍රපංචයට ඇලිච්ච කෙනාටයි මේ ධර්මය. ඉතින් මේ පොයින්ට් එක එකතු කරන්න. ඉතින් ඒකෙන් තමයි අනුරුද්ධ සාමණේර වහන්සේ සම්පූර්ණයෙන්ම ඒ තමන්ගේ චින්තන රටාව වෙනස් කරලා නිෂ්ප්‍රපංචයට තැන දීලා හිත නිදහස් කරගන්නේ. දැන් තවත් ඔකේ කතා කරන්න පුළුවන්. දැන් හිතන්න දැන් අර දෙදා විතර්ක සූත්‍රයේදී එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ ලස්සන්ට අර කුසල විතර්ක ටික අයින් කළා, කුසල විතර්ක ටික ඉස්සරහට අරගෙන එහෙම ගියේ ගමනක් තියෙනවා. එහෙම ගියේ ගමනක ඊට පස්සේ තමයි අන්තිමට ඒ කුසල විතර්ක ටිකත් පැත්තකට දාන්නේ. කුසල විතර්ක ටිකත් පැත්තකට දාලා ඔන්න හිත නිදහස් කරගන්නේ. හිතේ ඇතුලේ කතාව සමනය කරගන්න. ඒත් ඔන්න ඇතුලේ කතාව සමනය වීම අත්දකපු කෙනාට තමයි තේරෙන්නේ මෙන්න මෙහෙමත් ඉන්න පුළුවන්. විතර්ක රහිතවත් ඉන්න පුළුවන්. ඇතුළත කතාව සමනය කරගෙනත් ඉන්න පුළුවන්. එතන තියෙන සහනය අර හිතේ බර සැහැල්ලු වීම, හිතේ හිත අත්විඳින ඒ නිදහස. හිතන්න තොරතෝංචයක් නැතුව කය ගහනවා, තොරතෝංචයක් නැතුව කියවනවා. හරි නිකන් අර මහා වැස්සක් වහිනවා වගේ අතෝරක් නැතුව කියවනවා. එහෙම මනසක් අපිට තිබුණේ. හැබැයි ඒක ප්‍රමාණිකුල හිතන්න දැන් වැස්ස ටිකෙන් ටික අඩුවෙලා ගිහින ඔන්න වැස්ස සම්පූර්ණයෙන්ම පෑවුවා. ඒතර පුදුමාකාර අන්න නිශ්ශබ්දතාවයක් මුළු පරිසරයේම තියෙනවා. අන්නේ වගේ අපේ මනසෙත් අතෝරක් නැතුව කියව කල්පනා කර කර ප්‍රපංච කර කර හිටව මනස පීවෙන් පීවර විපස්සනාවක් වැඩීම හරහා පොඩ පොඩ සමනය වෙලා ගිහිල්ලා හිතවිලි අතර පරතරයක් හටගනිමින් ගිහිල්ලා එකින් එක හිතවිලි පොඩ්ඩක් පොඩ්ඩක් ඈත් වෙන ගටන් අරගෙන අන්තිමට හිතන්න යම්සිය වෙලාවක් අත්දැකනම් කිසිම සිතෙල්ලක් ආවෙ නැහැ. කිසිම විතර්කයක් හටගත්තේ නැහැ. අන්ධයෝගාචරයට තේරෙනවා දැන් මෙහෙමත් ඉන්න පුළුවන්, මෙහෙමත් තත්වයක් තියෙනවා. මේක මම මේ මෙතෙක් කාලයක් අත්දැකේ නැති පුදුමාකාර සහනශීලී මට්ටමක්, පුදුමාකාර සිතේ සැහැල්ලුවක් කියලා අන්න යාට ඒකේ තියෙන විශේෂත්වය තේරෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ අර මම මෙතෙක් කාලයක් හිටපු ඒ අතෝරක් නැතුව කියවන මනසෙන් ඉවත් වෙලා නිශ්ශබ්ද මනසක තියෙන ඒ සුන්දරත්වය, ඒක තියෙන අපි හිතමු නිශ්චලත්වය, එයා අත්දැක්කොත් තමයි යාට තේරෙන්නේ මේකේ තියෙන වටිනකම. ඊට පස්සේ වන්න එයා ඒකට මත තැනක් දෙනවා, ඒකට වටිනකමක් දෙනවා. මේ බුදුරජාන් වහන්සේලා කතා කරපු නිෂ්ප්‍රපංච මට්ටම ගැන තව ටිකක් විමසලා බලන්න පටන් ගන්නවා. ඊට පස්සේ ධර්මය හරව ගන්නවා ඒ පැත්තට. යා කොහොමද මේ විතර්ක සමනය සඳහා ධර්මය හරව ගන්නේ? ඒකට ආධාර ධර්මයක් එයා මෙනෙහි කරනවා. විතර්ක සහිත අවස්ථාවේදී විතර්ක සමනය කිරීම හා සම්බන්ධ ධර්මයක් මෙනෙහි කරනවා. නිෂ්ප්‍රපංච தත්වය දක්වා ඒ ගැන කතා කරන ධර්මයක් මෙනෙහි කරනවා. ප්‍රපංච සමනය වීම ගැන ධර්මයක් මෙනෙහි කරනවා. පදුපින්ඩික සූත්‍රය මතක් කරගන්න. කොහොමද මේ ප්‍රපංච ගොඩ නැගෙන්නේ කියලා මතක් කරගන්න. ඊට පස්සේ දැන් ප්‍රපංච සමනය කිරීම ගැන බුදුහාඳුරෝ කියපු ධර්ම ටික හිසරහට දාලා ඔන්න හිත යන්තම් මට්ටු කරගන්නවා. හිත යන්තම් මෙල්ල කරගන්නවා. අන්න ඒ වගේ එක්තරා අන්දමකින්දී යෝගාචරය දක්ෂ වෙන්න ඕනේ ඒ ධර්ම විතර්ක ටික අවස්ථානුකූලව ප්‍රයෝජනෙට අරගෙන ඒකෙන් ප්‍රීතියක් ප්‍රමෝදයක් පහල කරගෙන ඊට පස්සේ ඒකත් තල්ලු කරලා දාලා හිත සම්පූර්ණයෙන්ම නිදහස් කරගන්න.
ස්වාමීන් වහන්සේ එතනදී අපි මෙනෙහි කිරීමක් කිරීම වැරදීද?
ඔව් මෙනෙහි කිරීම නතර කරන්න වෙනවා. දැන් කියන්නේ මෙනෙහි කරනවා කියන මනසදී යම්සි විතර්කයක් තියෙනවනේ.
එහෙමයි.
ඒ මෙනෙහි කිරීම කියන එක ඒ යෝගාචරයට දැනේවි ඒ මට්ටමට එනකොට බරයි කියලා. මේක දැන් හිත නිකන් නැවත නැවත නිකන් පාරනවා වගේ. හිතන්න නිශ්චල ජලාශයක් තිබුණා. ඒකේ අපි කෝටු කැල්ලකින් නිකන් තට්ටු කර කර හිටියා. අර කැළඹිච්ච මට්ටමේදී මේ තට්ටු කිරීමේ මේ වෙනසක් එච්චර තේරෙන්නේ නැහැ. හිතන්න මේ වතුර පාර සැලයි, ඡණ්ඩයි. එතකොට අපි මේ කෝටුවකින් තට්ටු කළා කියලා. ඒ ඇති වෙන රැල්ල මේ ජලාශයේ ලොකු වෙනසක් ඇති කරන්නේ නැහැ. හිතන්න ක්‍රමානුකූලව අර බාහිරයෙන් ඇතිවෙච්ච අපිටම මේ හුලං අඩු වෙලා ඒ චංචල වීම ඔක්කොම අඩු වෙලා ඡණ්ඩ භාවය අඩු වෙලා දැන් ඔන්න වතුර නිශ්චල වුණා. ඒ බාහිරින් එන ටික අඩු වුණා. දැන් හැබැයි අපි තාමත් අර කෝටුවෙන් තට්ටු කර කර තට්ටු කරගෙන ඉන්නවා. එතකොට ඔන්න අපේ ඒ කෝටුවෙන් තට්ටු කිරීම නිසා ඒ ජලාශයේ පහළ වෙන රැල්ල ඒ තරංගේ ඔන්න පේන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් එයාට හිතක් පහළ වෙවි. දැන් මේ මම කරන තට්ටු කිරීම නිසා පමණයි දැන් මෙතන මේ තරංගයක් පහළ වෙන්නේ. දැන් මෙතන මේ ජල තරංගයක් පහළ වෙන්නේ. මට බැරිද මේක තට්ටු නොකර ඉන්න දැන්? අන්න යා හිතන්න ඒ අවස්ථාවේදී ඒක නතර කරා කියලා. එතකොට ඔන්න සම්පූර්ණයෙන්ම ජලාශය නිශ්චල වෙනවා. දැන් කිසිම ජල තරංගයක් නැහැ. අන්න ඒ වගේ අපේ මනසත් අපි මෙනෙහි කිරීම පාවිච්චි කරනවා අනිකුත් අනවශ්‍ය කල්පනා කිරීම ටිකෙන් හිත නිදහස් කරන්න. හැබැයි යම් අවස්ථාවක මෙනෙහි කිරීම පමණක් ඉතිරි වුණාම යෝගාවචරය තේරුම් ගන්න ඕනේ මේ මෙනෙහි කිරීම කියන එක දැන් බරයි. මේ හිතට ඊළඟ මට්ටමට යන්න, අවදුරටත් සමාධිමත් වෙන්න, චේත විමුක්තියකට යන්න දැන් තියෙන බාධාව තමයි මේ මෙනෙහි කිරීම කියලා කියන්නේ. එහෙනම් යා එතෙන්දී මෙනෙහි කිරීමත් අතර කරන්න අවශ්‍යයි.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම උපකාරී වුණා. ඒ වැටුණා කරන්න ඕන එක මෙනෙහි කිරීමත් නැතුව කොහොම හරි සිත නිශ්චල කරගන්න උත්සාහ කරන්න ඕනේ වෙන වෙලාවක නේද?
අන්න හරි. හොඳයි.
තෙරුවන් සරණයි. බොහොම පින් නිදුක් නිරෝගී සුව ලැබේවා.
හොඳයි, අපිට වෙනත් ප්‍රශ්න යොමු වෙලා නැති නිසා එහෙනම් මම ධම්මසභද්ද සායනාංශට ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව කරලා අද සාකච්ඡාව සමාප්ත කරන්න කියලා.
හොඳයි, අවසරයි ස්වාමීන් වහන්ස. අද දවසේදී අපි පුරුදු පරිදිම සෙන්සුරාදා දවසේ ධර්ම සාකච්ඡාව පැවැත්තුවා. චන්ද්‍රතන ස්වාමීන් වහන්සේ ඒක මෙහෙව්වා. ගාල්ල හිමදුව පරිශ්‍රයේ ඉඳගෙන අපි මෙහි ඉඳන් පොතපතින් අදාළ කරුණු දැක්වුවා. නිස්සරණ වනේ ඉඳගෙන මා සූම් තාක්ෂණය ඔස්සේ, මික්සෙල්ආර් ඔස්සේ ලෝකෙ පුරා ඉන්න තවත් බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා. ඉතින් මේ විදිහට අපි හැමෝම මේ ධර්ම සාකච්ඡාව තුළින් රැස් කරගත්තා වූ යම් පිනක් තියෙනවා නම් ඒ සියලුම පින් අපි සියලුම දෙනාටත් මේ සමස්ත සකල ලෝකවාසී පින් බලාපොරොත්තු වෙන පින් ලබාගත හැකි යම් සත්ත්ව කොට්ටාශයක් ඉන්නවා නම් ඒ සියලුම දෙනා සතර සිසින් අනුමෝදන් වෙත්වා. අපි සියලුම දෙනාටම නිර්වාණ අවබෝධය සඳහාම මේ සියලුම කුසල කර්මයන් හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි ගාථා කියලා දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාචං අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා.